සමහරවිට ඔබ ඔබේ ළඟම ඥාති පිරිසක් එක්ක ආරාමයට යනවා වෙනවා ඇති. ඔබ හොඳටම දන්නවා පින්වතුනි, ඒ අය සමහරවිට ඔබට වඩා වෙනස් දේවල් කරපු අය ජීවිතේ. මෙතන ඉන්නවා දෙමව්පියෝ, ඒ වගේම දෙමව්පියෝ වෙන්න බැරි වෙච්ච අයත්. සමහර කෙනෙක් උත්සාහ කරන්නේ නැති දරුවෙක් මල්ලෙක් හදාගන්න, නමුත් බැරි වුණා. ඔබ කොයි මොහොතකවත් පින්වතුනි කනගාටු වෙන්න එපා ඒ ගැන. ඔබ පින්වතුනි මේ ලෝකෙ මිනිස්සු හොයන්නේ සැබෑ ප්‍රශ්නට උත්තරේ නෙමෙයි. ඔබ මෙතුවක් කාලයක් ඔය ජීවිත ගමනේ ගියේ පින්වතුනි සැබෑ ප්‍රශ්නට උත්තරයක් හොයාගෙන නෙමෙයි. ඒ නිසාම තමයි ඔබට සත්සුදක්ෂේ පැහැදිලි වෙන්න, ඔය ඔබේ එහා පැත්තේ මෙහා පැත්තේ වාඩිලා ඉන්න අය පින්වතුනි ඔබට බැරි වෙච්ච මන්සන්ධි වලින් පවා ඉස්සරහට ගිහිල්ලා, ඔබට හැරෙන්න බැරි වෙච්ච තැන් වලින් පවා පින්වතුනි අය හැරිලා ආපහු සැරයක් ඔක්කොම එකතු වෙලා කොහෙට ඇවිල්ලාද? සම්බුදු ශාසනයට ඇවිල්ලා. එහෙනම් එකක් තේරෙනවා පින්වතුනි, ඔබට මග හැරිච්ච බස් එක වැඩක් ඇති බස් එකක් නෙමෙයි. නැත්නම් ඔබට ඇති ජීවිතයේ සමහරට පසුතැවිලි. සමහර තාමත් ඔබේ හිතේ කොංගල ඇති පින්වතුනි පසුතැවිලි. අනේ මට ඒක කරගන්න බැරි වුණා, මට මේක කරගන්න බැරි වුණා, මගේ ලෝන් එක පාස් කරගන්න බැරි වුණා, මගේ දරුවට ඉගෙන ගන්න බැරි වුණා, මගේ පොඩි කෙල්ලව කසාද බඳලා දෙන්න බැරි වුණා, දැන් ඒක ගෙදරට වයසට ගිහිල්ලා දැන් හොයාගන්න විදිහක් නැහැ කෙනෙක්ව. ඔය එක එක ಜಾති පසුතැවිලි පින්වතුනි ඔබේ ජීවිතය ඇති. මට පොඩි කාලේ ඉගෙන ගන්න බැරි වුණා. අපේ තාත්තා හරි සරයි, ඒ නිසා තාත්තා අපිට සැලකුවේ නැහැ, අපිට අම්මගේ තාත්තගේ ආදරේ හරියට ලැබුණේ නැහැ. අන්න ඒ නිසා අපිට ඒවා අතපසු වුණා, ලැබුණේ නැහැ. ඔය වගේ දේවල් පාවා පින්න ඔබේ ජීවිතවලදී. සමහර වෙලාවට මෙතන ඇති පින්තුනේ ජීවිතේ එක එක හැලහැප්පීම් වලට ලක් වෙච්ච පිරිස. නොයෙකුත් කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච පිරිස. සමහර ඔබට සිද්ධ වෙච්ච දේවල් පින්තුනේ ඔබට සබාවක් ඉදිරියට ඇවිල්ලා කියාගන්න විදිහක් ඇත්තෙත් නැහැ. ඒවා කියන්න බෑ. කියන්න බැරි තරම් පින්තුනේ දරුණු දේවල් තමන්ගේ ජීවිතේ සිද්ධ වෙච්ච පිරිස මෙතන ඇති. සමහර විට ඔබට අද ඒව ගැන හරි කලකිරීමක් ඇති. සමහරවිට ඔබට ඔබ ගැන පිළිකුලක් දැනෙනවත් ඇති. මෙන්න මේ වගේ දේවල් මට සිද්ධ වුණා. සමහර පින්දින පොඩි කාලේ අල්ලපු ගෙදර හිටපු අයියාටින් ඔබ අතවරයට ලක් වුණා. නැවත ඔබට දැන් ඒව කාටවත් කියාගන්න බෑ. නම් හිත ඇතුලේ පින්දින ඔබ දුක් විඳ විඳ ඉන්නවා. මං කියන්නේ පින්වතුනි, ඒ දේවල් වුණා නැතා ඔබ ඒවා එකක්වත් ගැන වරි වෙන්න යන්න එපා. මොකද දන්නවද? එහෙම නොවෙච්ච කෙනෙක් ඔබේ හැපැති වාඩිලා ඉන්නවා. මොකද ඒකෙන් කියවෙන්නේ? එහෙම වුණත් එකයි නැතත් එකයි. ඒක නෙමෙයි උත්තරේ. ඔබේ ජීවිතේ වටිනාකම මනින්න එපා පින්වතුනි. ඔබේ ජීවිතේ කරගන්න පුළුවන් වෙච්ච දේවල් ලෞකික මට්ටමින්. ඒවා එකක්වත් ඔබේ අනාගතේ තීරණය කරන දේවල් නෙමෙයි පින්වතුනි. ඇත්තම වැඩක් ඇද දෙයක් කරා නම් ඒ කරේ මේ සම්බුදු ශාසනයට කොඩිය දාලා. මොකද බින්දින මේ පාරට හැරෙව්වහම විතරයි ගමනාන්තයක් හම්බෙන්නේ. මතකය වර ඇති අපි ගිය පාර කතා කරා මතු සම්බන්ධයි කතාව ගැන. ඔබ මෙතුවක් කාලයක් ලියපු හැම නව කතාවක්ම පින්වතුනි අවසානයේ ඉවරුනේ මතු සම්බන්ධයි කියලා. නිමි උන්නෑනේ දෙකක්වත්. ඒකට හේතුව පින්වතුනි ඔබ අපි හැමෝම හොයන්න එකම දෙයක්, නමුත් යන්නේ එක එක පාරවල් වල. හොයන්න එකම දෙයක් නම් පින්වතුනි හැමෝම ගිහිල්ලා නවතින්න ඕන එක තැන නෙමෙයිද? මං කියන කාරණා ඔබට පැහැදිලිද? හිතන්නකෝ. මේ තියෙන ඔබේ ගමනාන්තය. ඔබට යන්න ඕන තැන. හැමෝම පටන් ගන්න එක තැනකින්. අම්මගේ බඩෙන් එළියට වෙලා තමයි පින්වතුනි හැමෝම පටන් ගන්න. එක එකගේ පරිසරය වෙනස් වෙන්න පුළුවන්. වටපිටාව වෙනස් වෙන්න පුළුවන්. දෙමාපියන්ගෙන් ලැබෙන ආභාස වෙනස් වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙන නිසා පින්වතුනි මේ ඔබ මෙතන ඉඳන් යන පාරවල් වෙනස් වෙනවා. කෙනෙක් මෙහෙ යනවා. ඒ යන්නේ දොස්තර කෙනෙක් වෙන්න. එයා පින්වතුනි පොඩි කාලේ ඉඳන් හොඳට තියෙන පවුලකට ඉපදුනේ. සමහරවිට ඔබේ යාළුවෙක් ඇති එහෙම ඉස්කෝලේ ගියපු කාලේ. ඔබ ඒ යාළුවා දිහා බැලලා සමහර පින්වතුනි ඉස්සර නම් හූල්ලන්නේ නැති. මට එහෙම නෑනේ. තිබ්බනා. ඔබට හිතනවා ඇති පින්වතුනි අමාර වෙලාවක අපරාධෙ මං ඒ වගේ තැනක ඉපදුනේ. මං වෙන තැනක ඉපදුනා නම් මගේ ජීවිතය වෙනස් වෙනවා කියලා. තව කෙනෙක් හිතයිද පින්වතුනි? එයාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්. එයාට ඕනා සින්දු කියන නටන්න ගයන්න වයන්න. එයාට ඕනා කලාකාරයෙක් වෙන්න. එයා වෙන ගමනක් ගියා. තව කෙනෙක් හිටියා. එයා පින්තුනේ ඉපදෙනකොටම එයාගේ එක කකුලක් කොටයි. එක කකුලක් කොටයි නිසා පින්තුනේ සමහර අවස්ථාවල ජීවිතේ සාමාන්‍ය මනුස්සයෙකුට ලැබෙන දේවල් එයාට නොලැබී ගියා. ලැබෙන වරප්‍රසාද තියෙන. සමහර ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? මගේ අත කොටයි, කකුලක් කොටයි. ඒ නිසා ජොබ් ඉන්ටර්වියුවකට කවදාකවත් ගියාම මට පාස් වෙන්න බෑ. මොකද ඒගොල්ලෝ මාව දැක්කම කවදාකවත් මාව ගන්නෙ නෑ ඉන්ටර්වියුවකට. කොච්චර මගේ සුසුකම් තිබ්බත් මාව ගන්නෙ නෑ. මගේ ඇහක් වපරයි. ඒ නිසා මගේ ජීවිතේ මං අසාර්ථකයි. කොච්චර උත්සාහ කරත් මට තැනකට යාගන්න බෑ. පොඩි කාලේ අපි තාත්තා මැරුණා. ඒ නිසා මට තාත්තා කෙනෙක්ගේ ආදරේ ලැබුණේ නෑ. ඒ නිසා මට සිද්ධ වුණා ගෙදර හැමෝම බලා ගන්න. ඒ නිසා අම්මෙක්ගෙන් මට ලැබෙන්න ඕන සෙනෙහස ලැබුණේ නැහැ. මොකද මට සිද්ධ වුණා ගෙදර ඉඳගෙන හැමෝටම තාත්තා වෙන්න. ඒ නිසා මම ටිකක් දැඩි චරිතයක් බවට පත් වුණා. මට සිද්ධ වුණා ගෙදර හැමෝම රකින්න. මාව රකින්න කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා, කීයක් හරි හම්බ කරගන්න. කුලී වැඩ කරා. මිනිසුන්ගෙන් ඇනුම් බැනුම් ඇහුවා. ඒ හැම දෙයක්ම කරා. හැබැයි මට මගේ ළමා කාලේ මකුණා අහිමි වුණා. නමුත් මට මගේ ළමා කාලේ තිබ්බනම් මං අද මීට වඩා හොඳ තැනක මං ඉන්නවා. ඔන්නෝම හිතෙනවා පින්වතුනි. මතක තියාගන්න මෙන්න මේ හැමෝම පින්වතුනි යන්නේ මෙන්න මේ ගමනාන්තය හොයාගෙන. මොකද්ද මේ? සතුට. වෙන මොකක් නෙමෙයි සතුට හොයාගෙන. සමහර කෙනෙක් හිතන්නේ මම පොඩි කාලේ පැවිදුණා නම් අද මං කොයි වගේ තැනක ඉන්න තිබ්බද කියලා. ඒ තව එක්කෙනෙක්. සමහර කෙනෙක් ඉන්න වෙන පුළුවන් පුදු නිබඳනකොට මම තාත නැහැ. ඔබට මතක ඇති කාලයක පින්න ඔබ අරන් හදාගත්ත දරුවෙක්. එහෙනම් ඔබ අරන් හදාගත්තා. දන්න කලින් අම්මා තාත්තා දන්නේ නැහැ. එතකොට ඔබට හිතෙනවා මට අම්මා තාත්තා හිටියනම් මට මීටට දැනකර එන්න තිබ්බා. නමුත් මට දෙමාපියන්ගේ ආදරේ සෙනෙහස ලැබුණේ නැහැ. එනිසා මං වගේ කියලා ඔබ දාගන්න වචනයක් තියෙනවා. මේ මං කියන එකක් නෙමෙයි. මං වගේ කාලකන්ණියෙක්. ඔන්න ඔබ ඔබට කියාගන්න දේවල්. මගේ මුළු ශේසතම අහිමි වුණා මට. මාව රැවට්ටුවා. එයා. මං හිතෙන් හිටියේ මට එයා විශ්වාස කරන්න පුළුවන් කියලා. අපි එකතු වුණා. අපි විවාහ වුණා. නමුත් ඊට පස්සේ මනුස්සයා මාව රැවට්ටුවා. එයාට වෙන සම්බන්ධයක් තිබ්බා. මං රැවටුණා. අවුරුදු 10ක් තිස්සේ මං ආදරය කරා එයාට. නමුත් එයා මාව රැවට්ටුවා. ඊට පස්සේ මගේ තියෙන මුළු බූදලේ මගේ ශේසතේම හුරගෙන ගියා. අද මට මුකුත් නැහැ. ඒ දේ මට සිද්ධ නොවුණා නම් අද මම මීට වඩා හොඳ තැනක ඉන්නවා. පිටින් මේ හැම කෙනාම ওই කතාව කියන්නේ. ඔබේ ජීවිතේ පිටින් මං ඔබට කිව්වොත් සිද්ධ නොවුණා නම් හොඳයි කියලා හිතන දේවල් ඔය හැමෝටම පිටින් ලියන්න දේවල් තියෙනවා. ඔබ ඒව හිත හිතා පින්තුන ඔබේ ඉතුරු ජීවිතය ගත කරනවා. සමහරවිට ඔබ තරුණ කාලේ පින්තුනේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරේ. සමහරවිට ඔබ විවාහ වුණාට පස්සේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරේ. සමහරවිට ඔබ විවාහ වෙලා හිටපු මහත්තයා නැත්තන් නෝන හරි සැරපරුෂ කෙනෙක්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල ඔබට හිතුණා වෙන්න පුළුවන් මේක නෝනා නම් මම ඊට වඩා හොඳ තැනක ඉන්නවා කියලා. මං රැවටුණා. ඔය ආදිවාසීන්. අම්මා හිටියා නම් තාත්තා හිටියා නම් මට ඉගෙන ගන්න තිබ්බා නම් සල්ලි තිබ්බා නම් හොඳ පවුලකට මං ඉපදුණා නම් හොඳ රටක මං ඉපදුණා නම් මට තරුණ කාලේ අර වීසා එක හම්බුණා නම් ඕස්ට්‍රේලියාව යන්න මම ඊට වඩා වෙනස් මනුස්සයෙක්. ඔය එක එක જાති දේවල් පිළිබඳව ඔබ හැමෝටම හිතෙනවා විටෙන් විට. දැන් මෙන්න මේක තේරුම් ගන්න. ඔය ඔක්කොම ගිහිල්ලා පින්වතනේ. එක එක පාරවල් ගිහිල්ලා මේකේ පාරවල් මේ පාර ගියා නම් යන්නේ මෙන්න මේ පාරේ. මේ පාර ගියා නම් මේ පාරේ. ওই පාර ගියා නම් ওই පාරේ. ওই පාර ගියා නම් ওই පාරේ. ගිහිල්ලා පින්න හැමෝම එන්න හදන මෙන්න මෙතනට. මොකක්ද මේ හොයන්නේ? සතුට. සවය සතුට කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ශ්‍රී සම්බුද්ධ ශාසනය. ආන් එනිසා තමයි ඔය හැම පාරකම ගීපෝයි ඔබේ දෙපැත්තේ ඉන්නේ. ඔබ මෙයා වෙන්න පුළුවන්. ඔය එහා පැත්තේ ඉන්න මහත්තයා මෙයා. පිටිපස්සේ ඉන්න ඕන කවුද දන්නව? මේ මේ මෙන් එකෙක්. පුටු දෙකක් එහා පැත්තේ ඉන්න ඕන කවුද දන්නව? මෙන්න මේ කෙනා. මේ ශාලාවේ පිටිපස්සෙන් වාඩි වෙලා අර කොනේ ඉන්න මහත්තයා කවුද දන්නව? මෙන්න මෙයා. මේ පාරේ එතුමගේ. ගිහිල්ලා 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 දැන් කොහෙද ඉන්නේ? මේ වහලයට. මොකද්ද ඔබට ඒකෙන් තේරෙන්නේ? ඒකෙන් තේරෙන්නේ මෙන්න මේ දේ. මෙන්න මෙතන විතර ફોકસ කරන්න අනික ඔක්කොම අපිට කරන්න. මෙදහසක් දැනෙන්නේ නැද්ද දැන්? මෙන්න මෙතනට ફોકસ කරන්න අනික ඔක්කොම අපිට කරන්න. මොකද අනික එකක්වත් වැඩක් ඇති දේවල් නෙමෙයි. ඔබ කොයි පාරෙන් ආවත් වෙන උතන අන්තිමට ඇවිල්ලා තින්නේ මෙතනට එන්න නම් එහෙනම් දැන් ආපු පාර ඇති වැඩේ මොකද්ද? හැරිච්ච හන්දිය ඇති වැඩේ මොකද්ද? සමහර කෙනෙක් කලින් එන්නේ නැති. මොකද මේ පාර කෙටි. සමහර කෙනෙක් දිග පාරක අවෙන්ස ටික ප්‍රමාදලා ආවේ. හැබැයි අන්තිමට ආවේ ඒක දැනටනේ. අන්තිමට ආවට පස්සේ බින්දනේ කලින්වත් පස්සේවත් කරන්න තියෙන එකම දේ නං. එහෙනම් කවදාවත් මොකෝ ඇවිල්ලා ඉන්නව නං. ඔබ මට අවංකවම කියන්න පින්දනේ ඉස්සර ඔබේ ජීවිතේ පොය දවස් ගත වුණේ කොහමද? මං කියන්නේ සතියකට එක සැරයක් පන්සල් ගියා කියමුකෝ දානයක් පූජා කරගන්න. ඒ සතියෙම පොයයක් වැටුණොත් ඉතින් ආයේ එයිද පන්සල්? වෙනස්. එනිසා මම මේ හැම කෙනාගේම හිතට පින්දනේ මේ පන්නරයක් දෙන්න මට ඕනේ. ඔය කිසිම කෙනෙක් පින්ගතනේ කොයිම තැනකදීවත් හිතේ මාත්‍රයක්වත් කුකුසක් නොහැකියාවක් අපිට හැකි වෙයිද? ඔය ආදි වශයෙන්ද ඔය විකාර එකක්වත් ඔළුවේ තියාගන්න එපා. සමහර පින්නේ මෙතන ඉන්න පුළුවන් පොඩි කාලෙම පැවිදි වෙච්ච කෙනෙක්. පොඩි කාලෙම පැවිදින්න අවසනාව ලැබුණා. හැබැයි පැවිදුණාට මොකෝ මෙහෙ ගියේ. මේකී මේ ගියා. ඉතින් මේ ගියා. ඉතින් මෙහෙත් ගියා. තායි මේ ගිහිල්ලා මම දැන් මෙතනට ඇවිල්ලා. ඔබ අහලා තියෙනවද මේ ගැනනේ භෞතික විද්‍යාව උගන්වන ගණිතයත් උගන්වන පාඩමක් විස්ථාපනය කියලා. ගමන් කළ දුර සහ විස්ථාපන අතර ලොකු වෙනසක් තියෙනවා. ගමන් කරපු දුර සමානයි පින්වතුනි මේගොල්ලෝ ඒ තැන ඉඳන් කොච්චර දුරක් ගියාද කියන එක විස්ථාපනය කියලා කියන්නේ පටන් ගත්ත තැන අවසාන තැනයි දෙක දැක්කට පස්සේ කෙලින් ඉරක් ඇන්දොත් මෙතෙන් ඉඳන් මෙතනයි කෙලින් ඉරක් ඇන්දොත් මේ හැමෝගෙම ගියපු දුර වෙනස් වුණාට විස්ථාපනයේ මොකද්ද සමානයි. දැන් මට කියන්න ඔබ හැමෝගෙම විස්ථාපන එකක් නෙමෙයිද? මට පින්න ඔබ හැමෝම මෙතනට අවිල්ල නම් ඉන්නේ. එහෙනම් දැන් මේ සර්කල් එකෙන් එළිය තියෙන ඔක්කොම අමතක කළා දැන්. ඒකක්වත් ඔබේ ජීවිතේට බරක් වෙන්න දෙන්න එපා. ඒව ගැන හිතන්න යන්නත් එපා. ඒව නිසා ඔබේ ජීවිතේ පෙරදුනා, ඔබේ ජීවිතේ වැටුණා, ඔබේ ඔබට ඉස්සරහට යන්න තියෙන අවස්ථාවක් නැති වුණා. එකක්වත් හිතන්න එපා. පින් ඔය ඔක්කොම ඔබ නිකං ඔබේ හිත රස්තියාදු කරවන වැඩපිළිවෙල ලොව. ඒ හැම තැනකම පින්ද ඔබ දැන් නිදහස් වෙලා තියෙනවා. ඔබ දැන් ඇවිල්ලා ඉන්න තැන ගැන විතරක් හිතන්න. මොකද කොහොමත් මේ වෙලාවේ හටගන්න හිත වෙලා පින් මේ වෙලාවේ තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න සීල දනා. ඔබ අපි හැමෝම පින්දින් දැන් මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට. මොකද ඒකෙන් එකක් ඔප්පු වෙනවනේක මේ එක පාරක්වත් වැඩක් ඇති පාරක් නෙමෙයි. මේක තනකවත් පින්තුනේ නවතින සුසුසු තැනක් තිබ්බේ නැහැ. නේද? මේක තනකවත් නවතින සුසුසු තැනක් තිබ්බේ නැහැ. නවතින සුසුසු තැනක් තිබ්බේ නැති නිසා තමයි වෙන හැමෝම ඇවිල්ලා එක තැනක නවතින්න ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ කාරණා හොඳට තේරුම් ගන්න. මොකද මේ විටෙන් විට විවිධ අය ඔබට එක එක දේවල් කියයි. මොකද්ද ඔය කරන්නේ? මෙතන අම්මලට තාත්තලට සමහර ඔබේ ඥාති පිරිස් නිතර දොස් කියනවා ඇති ඔබේ දරුවෝ නිතර මෙහෙ එක්කන් එනවනේ ඔය ගැන. මොකද්ද ඔය පොඩි කාට කරන්නේ? ඕකට උගන්වන්න එපැයි. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔය වගේ දේවල් කියයි ඉතින් අතන. ඒගොල්ලෝ කියන්නේ මේ මේ පාරේ යවන්න. මේ මේ මොකෙත් මේ යන්නේ? මේ පාරේ යන්න. තව කෙනෙක් එයි ඔය තරුණ කොල්ලවන් වයස අවුරුදු 25යි. මොකද්ද ඔය ඔය කොල්ලන්ට කරන්නේ? මේ කාලේ වෙනකොට හොඳ ගෑන් ළමෙක් හොයලා දීලා මම දන්න දුවකුත් ඉන්නවා. හොඳ ගෑන් ළමෙක් කෙල්ලෙක් හොයලා දීලා විවාහයක් කරලා දීලා ජීවිතේ සාර්ථක කරගන්න යමකම කතර දීලා ඒ මනසට මේ රටට දැයට සේවයක් කරන්න අවස්ථාවක් හදලා දෙන්න එපැයි. මොකද්ද ඔය කරන්නේ? ඔහොම දේවල් පවා කියයි ඔබට. ඔය කියන්නේ මේ මේ පාරේ යන්න කියලා. ඉතින් වැඩේ කියන්නේ මේ කොයි පාරේ ගියත් අන්තිමට එන්නේ මෙතනට නම්. මේ ඔක්කොම දින මේ පරංගියා කෝට් ගියා වගේ නෙමෙයි. ලෝකේ ඉන්න තරමක් ඉන්නේ පිටින් පරංගියෝ. ලෝකේ ඉන්න තරමක් ඉන්නේ එහෙමයි. ඔය කොයි ඇදහිල්ලක් අදහගෙන හිටියත්, කොයි විශ්වාසයක් විශ්වාස කරගෙන හිටියත් වෙනදනේ. කොයි මාර්ගයක ගියත්, කොච්චර හම්බ කරත්, කොච්චර ඉගෙන ගත්තත් අන්තිමට ඔක්කොම පරංගියෝ. මොකද ඇවිල්ලා නවතින එක තැනක. සම්බුද්ධ ශාසනයක් හැරපින් උදනේ මේ ලෝකෙ රිපදිච්ච සත්වයක. ලෝකෙ කවතර දවසක මේ සසරට ආපු සත්වයෙ පින්දුනේ නැවතිච්ච වෙන තැනක් නැහැ. නිවන හැර. එනසාව හැමෝම යන්නේ නිවනට. මතකද ඔබට ඉස්සර ගුරු ආඳුරෝ කියනවා මේ මේ සැවිදෙනන කූඹිය කොහේ යනවා කියලාද? නිවනට යන්නේ. ඔබ ඒක අද කරා හෙට කරා පින්නේ තව අවුරුද්දකින් කරන්න පටන් ගත්තත්, තව අවුරුදු 100කින් කරන්න පටන් ගත්තත් වෙනදේ මේ අත්බවේ නම් බෑ මෙල්ල ලැබනත් බවේ බලන්නම් කියලා කිව්වත් වෙනදේ කවද කරත් අන්තිමට ඔබට ගිහිල්ලා නවතින්නේ ඒක තැනක. ඒ නිසා කවද හරි යන්න තියෙන තැනක් නම් වෙනදේ අපි මේ හැමෝම යන්නේ. පුළුවන් තරම් ඉක්මනට ගියා නම් අපිට කාලය ඉතුරු වෙනවා. මොකද මෙන්න මෙතෙන්ට ගිහිල්ලා පින්න ආපසු හැරිලා බැලුවට පස්සේ ඔබට හිතේ මෙන්න මේ කාරණාව. අපරාදනේ මං ආහාරය කරක් ගැහුවේ. මෙන්න මෙතෙන්ට ගියාර වෙන දැන් අපිට හිතෙන් අපරාද මෙහි කරක් ගැහුවේ කියලා. අපරාධ එහෙ ගියේ මෙහෙ ගියේ කියලා අපරාධ අරව කරේ මේව කරේ කියලා. මොකද කාලේ ගත වුණා නේ අතරේ. අද අපිට එහෙම හිතෙනවා පින්. ඔබටත් එහෙම හිතෙනවා දැන්. මං අද ඔබෙන් ඇහුවොත් එහෙම පින් උතනේ ඔබ මට අද කියන්න කියලා පුළුවන් නම් ඔබේ ජීවිතය ආපහු වෙනස් කරන්න. ආපහු ගිහිල්ලා සිදුවෙච්ච දේවල් මෙන්න මේ දේ වෙනස් කරන්න තිබ්බනම් මේ දේ වෙනස් කරන්න තිබ්බනම් මේ දේ වෙනස් කරන්න තිබ්බනම් ස්වාමීන් වහන්සේ මං ඒක වෙනස් කරන මොකද එහෙම වුණා නම් මං අච්චර දුර යන්න ඕනේ නැහැ මෙතනට එන්න. මං ඔබෙන් එහෙම දේවල් ඇහුවොත් වෙනතන ඔබට ඇති කප්පරක් ලියන්න. ඔය එකකටත් ඔබ අහුවෙන්න එපා. ඒ නිසා පසුතැවීම කියන එකත් වෙනතන ඔබේ හිතට බරක් වෙන්න දෙන්න එපා. ඒ වගේම අනික අය කියන කතා ඔබ ඕනරට හුම් කරන්න දෙන්න නැන්නත් එපා. කියන්න ඕක කෙසේ කිව්වත් ඔබ අහන්න ඕනේ වෙනතන හොඳ සිහි කල්පනාවෙන්. ඒකම මම ඔබට කියන්න බෑ. මනුස්සයෙක් කියලා කිව්වොත් එන්න පුතේ දැන් උඹට කසාදයක් බැඳගන්න එහෙම වයස හරි නේද කියලා. ඉස්සෙල්ලා මේ මනුස්සයන් අහලා ඉන්න එපැයි මහත්තයෝ. නැත්නම් අයියේ, මාමේ, මාමා කසාද බැලලා දැන් සතුටින්ද ඉන්නේ? අහන්න එපා. නවත් හරිනම් ওই ප්‍රශ්නේ අහන්න ඕනේ. කසාදයක් බැඳගෙන සතුටින් ඉන්න මාමා කෙනෙක්ගේ නමක් මට කියන්න එකක්. පෝරුවට දෙන පොරොන්දු ටික පිංගදින පෝරුවට විතරයිනේ. පෝරුවද පෝරොන්නුද මොකද්ද කොයි එකද? ඒක ඉගෙන ගත්ත අය පිංගදින ඔබට ඉගෙන ගන්න කියලා කියද පොඩ්ඩ අහලා බලන්නකෝ. හරි ප්‍රොෆෙසර් මම ඉගෙන ගන්නම්. ප්‍රොෆෙසර් දැන් ඉගෙනගෙන සතුටින්ද? ඒක පිළිගන්න මම් මුලා වූ සමනලියෙක්ගෙන් පාර අහගන්නවා වගේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු එක එක පාරවල් වල යනවා. පව් මිනිස්සු අපිට තියෙන මේ ඇත්තම අනුකම්පාවක් තියෙන මේ ලෝකේ මිනිස්සු එක එක පාරවල් වල යනවා පින්වතුනේ. නිකාන් තමන්ගේ ජීවිතේ නාස්ති කර කර වැඩේ කියන ඔය කවුරු කොහොම ගියත් අන්තිමට ඇවිල්ලා නවතින එක තැනක. ඔබ අන්න එතනට ඇවිල්ලා ඉන්නේ නේද? බාන ඔබට ඔබ ගැන පින්දිනේ මොනතරම් අභිමානයක් තියෙන්න ඕනද කියලා. මේ ඇවිල්ලා ඉන්න තැන ගැන පින්දුන ඔබට තියෙන ලොකු අභිමානයක් හිතේ. මං කියන්නේ මේ ආරාමය ගැන නෙමෙයි. මං කියන්නේ ඔබ ඇවිල්ලා ඉන්න ශාසනය ගැන. යමෙක් මෙලොව සුවපත් වූවෝ නම් පින්වතුනේ ඒ හැම බුදුහිමි සරණ ගියෝ. වෙන ක්‍රමයක් නැහැ සුවපත් වෙන්න. ආන් ඒ නිසා පින්වතුනේ මේ වහලයට අපි හැමෝම සමයි. මොකද ඒකට හේතුව මෙතෙන්ට ආවට පස්සේ ආපු පාරව ලොකුම අමතකයි. වැඩක් නැහැ එකක් වගේ. අපි ගාවට පැවිදි වෙන්න යනවා පින්වතුනේ විවිධ සමාජ ස්තරවල ජීවත් වෙන පිරිස්. නමුත් ඔක්කොම එල සිවුර පොරව ගත්තට පස්සේ සිවුර පොරව ගන්න ඕනේ නැහැ. අනගාරික ආවට පස්සේ පින්වතුනේ අපි ඔක්කොම සමයි. ශාසනයක සංගමහල් පිළිවෙලක් පනවලා තියෙනවා නම් එහෙම එකක් තියෙනවා. ඒ හැරුණු කොට පින්වතුනේ අපි හැමෝම සමයි. ඔබ දුප්පත්ද, පොහොසත්ද, අම්මා කළුද, සුදුද, තාත්තා දෙමළද, මුස්ලිම්ද, කතෝලිකද? අපි දන්න එක දෙයක් තියෙනවා. ඔය කොයි පාර ගියත් සතුට හොයාගෙන ඇවිල්ලා තියෙනවා. මේ ලෝක ජීවත් වෙන මිනිසුන්ට පින්දුනේ එකම දෙයයි ඕනේ. අන් ඒ දෙය තමයි සතුට. එකම දෙයයි ඕනේ. දැන් තමයි ඔබ යන්තම් පින්දුනේ සතුට වෙනුවෙන් කරන්න ඕන හරි දේ, නිවැරදි දේ කරන්න පටන් ගන්න තියෙන්නේ. සාහේ පාරේ යම් පිරිසක් දැන් ඉස්සරහට ඇවිල්ලා ඇති. අදම මේ ආරාමයට ආපුවා නිකන් අතුස්සන් බෑ. අදම ආරාමයට ආපුවා. හොඳයි. හත්පල්ලේ දැන්. සමහර පින්දින ඔබ වාදේ මෙහෙට එක්කන් එන්න කවුරුරි ඔබට කතා කරන්න ඇති. සමහර ඔබට වෙන ප්ලෑන් එකක් තිබ්බේ අද වගේ දවසක කරන්න. නමුත් ඔබට කතා කළා දානයක් තියෙනවා යන් පන්සලට. අද වස් ආරාධනාවක් තියෙන ආරාමයේ යන්. ඒක නියම තැනක්. එක දවසකට එන්නකෝ. නිකන් රොටිත් දෙනවා. මොකක් හරි කියලා ඔබ මෙහෙට එක්කන් ආවද? පින්දිනේ ඔබ මෙහෙට එක්කන් ආවනම් මං කියන්නේ ඔබට මේ සකුරා මල් පෙන්නනවා කියලා හරි කමක් නැහැ. ඔබ මෙහෙට එක්කන් ආවනම් පින්වතුනි ඔබ නිකමට පින්නේ මේ අද දවස හොඳ සිහි කල්පනාවෙන් ගත කරලා බලන්න. ඔබට ඒ අයගේ දෙපා ළඟ වැඳ වැටෙන්න හිතෙයි. අද තමයි මම හරි ගමනාන්තේ දැක්කේ කියලා. මෙතුවක් කාලයක් පින්වතුනි අපි හැම දකින්නියෝ පින්කමකටම අලුතෙන් පිරිසක් ආවා ආරාමයට. ඔය හැම කෙනාම මෙහෙන් යනකොට කියන් යන කතාව තමයි ඕක. අයියෙම මාව එකන් ආවට උඹ බුදු වෙන්න ඕනේ කියලා. ඒකට හේතුව මෙන්න අපේ විශේෂත්වයක් නෙමෙයි. ඔබ හිතන්නේ මේ අපි වරණා කර ගන්නවා කියලා. මේ කරන්න පින්නේ ශාසනයක දෙන වටිනකම පෙන්වලා දෙන එක. පින්නේ මේ මට මේ මගේ වටිනකමක්වත් අපේ වටිනකමක්ව පෙන්වන්න මේ ඕනේ. අපිත් ආවේ ශාසනයටනේ. ඔබ හොඳටම විභාගේ පාස් වෙච්ච පන්තිය ගැන පින්නේ කොච්චර වර්ණනා කරගෙන යනවා නේද? ඔබට ෆිසික්ස් ඉගෙනපු සර් නිසා තමයි ඔබට ඒ සාමාර්ථයක් හම්බුනේ. දැන් ඔබ යන එන තැන පින්නේ ඒ සර් ගැන නෙමෙයිද කී කියන්නේ? කවුරු ඇහුවොත් ආයි දෙපාරක් හිතන්න ඕනේ ඒ සර් ගැන කියන්නේ නෑ. ආන් ඒ වගේ ඔබ අපි ගත කරපු ජීවිත ගැන නිකන් පොඩ්ඩක් හොයලා බැලුවා නම් පින්නේ තේරෙවි අපිත් මේ එක එක මාර්ගවල ගිහිලා නන්නත්තර වෙච්ච අය. අතරමං වෙච්ච අය. අන්තම අපි හැමෝම එක තැනකට ඇවිල්ලා පින්නේ එක වහලක් යට එකම සාසනයක් තුල ඇවිල්ලා ඉන්නවා. ඒ ආවේ ඔළුව නරක් වෙලාවත් කවුරු කීපු නිසාවත් පිසු හැදිලවත් නෙමෙයි පින්නතනේ. ආවට පස්සේ තේරුණා මේක තමයි දැන කියලා. ආයිත් මං කියන්නේ මේ ආරාමය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ සම්බුදු ශාසනය ගැන. ඒ තථාගතයන් වහන්සේ පින්නතනේ මහා පුදුම මිනිසෙක්. අපේ ශාසනුන් වහන්සේ මහා පුදුම ශාසනුන් වහන්සේක්. අපි රද හිතා ගන්නවත් බෑ පින්නතනේ ඒ උත්තමයන් වහන්සේ. අද මේ මෙච්චර චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා අපිට තේරෙන ටික මෙච්චරයි නම් පින්වතුනි උන්වහන්සේ අපි ගැන මොන කරන් අනුකම්පාවකින්ද මේ ශාසනය පණවන්නේ නැත්තේ කියලා. අවුරුදු 5000කට පින්වතුනි උන්වහන්සේ පණ පෙව්වා මේ සම්බුද්ධ ශාසනයට. ඒ පණ පෙව්වේ පින්වතුනි උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සලා මේ ලෝකෙට බිහි කරලා. වාන පින්වතුනි මොන උත්තමයාද කියන්නේ උඹලටත් පුළුවන් මං ඉන්න තත්ත්වෙටම එන්න. මෙන්න මේ වැඩපිළිවෙල කරානම් කියලා. සාමාන්‍ය පින්නේ ලොක් එක එහෙම නැහැ නේද? ලොක් එකට ඕනේ හැම වෙලාවෙම අනික කව යටත් කරන් ඉන්න. නමුත් තථාගතයන් වහන්සේ ඊට වෙනස්. තථාගතයන් වහන්සේ කිව්වේ ඔය හැමෝටමත් පුළුවන් මං ගිහපු පාරේ එන්න. මං ගිහපු පාර ගිහිලා මං රීච් කරපු ඩෙස්ටිනේෂන් එක හැමෝටම පුළුවන් රීච් කරන්න. ක්‍රම තුනක් තියෙනවා. එක සම්මා සම්බුද්ධ වෙන්න ඕනනම් මෙන්න පාර. පසේ බුදු වෙන්න ඕන මෙන්න පාර. අරිහත් බුදු වෙන්න ඕන මෙන්න පාර. ලේසියෙන් ඉක්මනින් කරගන්න ඕන නම් මෙන්න පාර. අමාරුවෙන් කරගන්න ඕන නම් මෙන්න පාර. ඊටත් වඩා අමාරුවෙන් කරගන්න ඕන නම් මෙන්න පාර. උන්වහන්සේ කියපු මග උන්වහන්සේ දැසුවා. හංගන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ හිතුවේ නැහැ පින්දුනේ උන්වහන්සේ බුදු වුණේ කියලා. ඒකයි ඔබ සමහර මෙතන ඇති පින්වතුනි බෞද්ධ නොවන පිරිස. බෞද්ධත්වය කියලා කියන්නේ පින්වතුනි ඔබට අම්මගෙන් තාත්තගෙන් ලැබෙන දෙයක් නෙමෙයි. බෞද්ධත්වය කියලා කියන්නේ පින්වතුනි බුද්ධං සරණං ගච්ඡාමි කියන එකට නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි වෙන එකට. ඒක කටින් කියලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ පින්වතුනි සැබෑවින්ම සතුට සොයා යමි. සැබෑම සතුට සොයා යමි. ඕක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තියෙන සරල තේරුම. සැබෑම සතුට උදෙසා තියෙන මග යමි. ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තියෙන සැබෑ සරල තේරුම. සැබෑම සතුට උදෙසා කලියුත්ත මං කරමි. මොකද ඒ තේරෙන්නේ? ඒ කිව්වේ. සංඝං සරණං ගච්ඡාමි කියන එකේ සරල තේරුම. සැබෑම සතුට. අද ලෝකයේ අහු වෙලා ඉන්නවා පින්වතුනේ සතුට කියලා හිතාගෙන වෙන එකකට. පවු නැද්ද මිනිස්සු? අදව මෙහෙ එන අතර පින්වතුනේ පොඩ්ඩක් බැලන් ආවේ නැද්ද පාර දෙපැත්තේ? තියෙන දේවල්, මිනිසු කරන දේවල්. කේවල් හදාගෙන පින්වතුනේ මිනිසු රස්සාවල වලට යනවා. දැන් අපිට සතියකට සැරයක් එළියට වඩින්න අවස්ථාවක් හම්බ වෙනවා. මට එපා වෙලා හිටිය ආරමිට ඇතුල් වෙලා දැන් යන්ත සතියකට සැරයක් ඉරිදට එළියට වඩින්න අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට මං දෙපැති සිරින ආරම්භන අරුව යනවා පින්වතුනි. මේ ලෝකෙ මිනිස්සු කරන දේවල් දිහා බල බල මිනිස්සු හම්බ කරන්න වෙන මහන්සිය, දරුමල්ලෝ රැක බලා ගන්න වෙන මහන්සිය. ඒක නම් කමන්නෑ කිමු, දරුවෙක් ඉපදුනා නම් බලා ගන්න එපා. නමුත් පින්වතුනි ඊළඟ ගෝල් එකට යන්නේ මිනිස්සු කරන වෑයම. ඒ ගෝල් එක පින්වතුනි තියෙන්නේ මේ රට නෙමේ පිට රට. දැන් කීයක් තැන් වලට ගිහිල්ලා පින්වතුනි හිඟන්නේක් වගේ බඩ ගන්න ඕනේ. ඔක්කොම කරනවා පින්වතුනි. මේක හොයාගෙන යන්නේ. ඔබ නිකමට සමහර කෙනෙක් අහලා බලන්න මේක කොහෙද තියෙන්නේ කියලා කියයි පින්වතුනි. මේක තියෙන්නේ කැන්බරා වල කියලා. අහලා බලන්න. සමහර පිරිසක් කියපින්නේ මේ නෑ මේක තියෙන්නේ ලන්ඩන් වල කියලා. ඔය දෘෂ්ටිය ඔබේ ඔළුවට වැටෙනවා නම් පින්වතුනි ඉතින් පස්සේ ඔබව නවත්තන්න බෑ. අම්මා විකුණලා හරි ලන්ඩන් යනවා. හැටි මේ මානසිකත්වවල ස්වභාව පින්වතුනි. නරක මිනිසු නෙමෙයි මේ කවුරුත්. මේ ලෝකෙ මිනිසු නරකයි නෙමෙයි. ලෝකෙ මිනිසුන්ට සතුට ඕනේ. එච්චර සතුට ඕන නම් මේ ලෝකෙ මිනිසු කොච්චර පීඩාවකින්ද ජීවත් වෙන්නේ නැත්තේ? මිනිස්සේ පින්වතුනි තම මිනිස්සෙක් මරණ ලෑස්ති නම් එයාගේ සතුට උදෙසා ඔබ හිතලා බලන්න ඒ හිත ඒ තරම් දැඩි වෙන්න කොච්චර පීඩාවකට පත් වෙලා ඇද්ද? ඒකනේ පිටින් අපි යමු ඔබට කියන්නේ රිදිච්ච මිනිස්ස තමයි අනික අය රිද්දන්න කියලා. ඔබට ඒක තේරෙනව නේද? ඔබ පිළිගන්නව නේද ඒකින කාරණා? තව මිනිස්සෙක් රිද්දනවා නම් පිටින් රිද්දන්නේ රිදිච්ච මිනිස්සෙක්ම තමයි. රිදිච්ච නැති මිනිස්සෙක් පිටින් තව කවදාකවත් තව කෙනෙක් රිද්දන්නේ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ ගොඩක් රිදිලා හිටපු කාලේ අනික් අය රිද්දන්න කරපු කීප දේවල් සමහර මේ පොඩි වචනයකින් දෙපිටක අපිට කැපෙන වචන අර හිතට පීඩාවට ආවට පස්සේ පින්වතුනි මේ පීඩාවෙන් නිදහස් වෙන්න ඔබට සමහරට කේන්ති ගියා ඇති. මතක් කරලා බලන්න සමහර මෙතන ඇති හොඳට කේන්තිකාරයෝ. ආයෙම මට ඇස්කොණෙන් පෙන්වන්න බලන්න. අමාර මහතුරු මෙතන ඇති යකු වගේ. දැන් හීලිය අය වෙලා. අමාර නෝනල මෙතන ඇති. යක්කෝවා යක්කිනීවා. ඒකයි මේ සාධනෙ බින්න ඔක්කොම මෙල්ල කරනවා. යක්කුත් මෙල්ල කරනවා. යක්ෂණියොත් මෙල්ල කරනවා. ඉතල තව ඉන්න යක්ෂ පෝතකයෝ වින් අතුනේ. පොඩියෝ. උංගම් මෙල්ල කරනවා. ඔබට ලැජ්ජ නැද්ද පින්දුනේ දවසක ඔය කටින් කියුණා කියලා ඔබට මතක් වෙද්දී මගේ යකා උස්ස ගන්න එපා මිනිස්සයෝ. මතකද කිව්වා? කවුටවත් පේන ඔළුව නන්න එපා. එහෙම ඇස්පිල්ලම් ගහන්න. මට පේන. මතකද කිව්වා? අයිසමේ මගේ යකා උස්ස ගන්න එපා. මතකද කිව්වා? ඒගෙන ඉන්න ඔබට ලැජ්ජ නැද්ද ඔය ඇතුලේ යකෙක් හිටියා කියන එක? ඉස්සර ඒව තමයි ඔබ ආඩම්බරයට කිව්වේ. අපේ ගෙදර මට එහෙන් කවුරුත් යන්නේ නැහැ. මම ඔබට කියවිච්ච දේවල් මේ තියෙන. අද ඔබට වස ලැජ්ජයි ඒව ගැන. නමුත් මේ ඔබට කියවුණානේ. My house, my rules. මතකද? මේ ගෙදර වයි ගහලා ඉන්නවනම් මං කියන ඉදර ඉන්නවා. නැත්නම් පලයන් එළියට. කාටද මේ කිව්වේ? සමහර පින්දුනේ මේ තමන්ගේ අම්මා තාත්තා දාලා ඇවිල්ලා ඔබ බලාගෙන ආපු නෝනට. මම කිව්වා. ඒක හේතුව බින්දුනම නරක නිසා නෙමෙයි. ඒ වෙලාවේ හිතේ තිබ්බ පීඩාව. හිතක් පීඩාවට පත් වුණාට පස්සේ බින්දුනේ හිතක් තිරසනෙක්. මම ඔබට තිරසනා කිව්ව නෙමෙයි. මොකද ඔබෙක් නෑ තිරසනෙක් වෙන්න. ඔබතාව ඉදිරියට මේ දහම තුල යනකොට පින්න අපිට මේවා තේරෙන්න පටන් ගන්නවා. හැමදාම යන කට්ටිය නම් දන්නව මම මොකද මේ කියන්නේ කියලා. අලුතෙන් ආපු පින්නතර මම මේ මතක් කරනවා. ඔය ඔබට තිරසනා කිව්වා එහෙම නෙමෙයි. පින්නනේ ඔබක් නෑ මෙතන. හිත තියෙන්නේ. හිතක් මොකද්ද ගන්න ගතිය පින්නනේ ආන් ඒ ගතියට අනුකූලයි හිතට දාන්න ඕන නම තිරසනෙක් කියලා කියන බින්නේ තිරසන් ගතිය පිහිටපු හිතකට. වෙන මොකක්වත් නෙමෙයි තිරසන්. මොකද ගෙදර බල්ලා හැදෙන්නේ පින්නනේ ඔබ බත් මුට්ටි වෙන බත් ටික කාලා නේද ගෙදර බල්ලත් හැදෙන්නේ. ඔබත් ඒ වටිකම නේද කන්නේ? එහෙනම් පිටින ඔබයි බල්ලයි අතර තියෙන වෙනස ඔය ඇඟ වෙන්න බෑනේ. මොකද දෙකම හැදෙන පිටින බත් කාලානේ. එහෙනම් ඇඟ නෙමෙයි බලු. ඊට කලින් බලු වෙච්ච එකක් තියෙනවා පින්වතුනි. ඒ තමයි හිත. හිතේ ගතියක් තමයි පින්වතුනි බලු. හිතේ ගතියක් තමයි අර කියන යක්ෂ ස්වභාවය. ඔයකේ හිතේ ගතිය ඔබට ඔය පිහිටන්නේ. ඒ නිසා පීඩාවට පත්වෙච්ච හිතක් කියලා කියන්නේ පින්වතුනි ඔබ සත පහකටවත් විශ්වාස කරන්න පුළුවන් හිතක් නෙමෙයි. ඔය ඔබ පසුතැවෙන හැම දෙයක්ම පින්වතුනි හිතේ පීඩාවට පත්වෙච්ච අවස්ථාවල ඔබ අතින් සිද්ධ වෙච්ච දේවල්. මතක් කරලා බලන්න පින්වතුනි ගෙදර මල් පෝච්ච කීයක් ඔබ බින්දද කියලා. සමාවෙන්න මතක් කරනවාද? ඉස්සර ඔය ඩඩ වීදුරු බඩු තිබ්බ නේද ගෙදර? ඔබ සාසනයට එන්න කලින් ඔය ඩඩ වීදුරු බඩු තිබ්බ නේද ගෙදර? ඉස්සර ඔය ගෙදර තියෙන කුස්සිය තියෙන දොර වැහෙද්දී හරියට වැහෙනවනේ. දැන් වැහෙන්නේ නැහැ නේද හරියට? මොකද එක දවසක පින්දුර ඔබට හොඳටම කේන්ති ගියා. පයින් පාරක් දුන්න දොරට ඒ වැහිච්ච පාර පින්දුනේ. එදාන් පස්සේ දොර හරියට වැහෙන්නේ නැහැ. මේ ජීවිතක ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් මම මේ කියන්නේ. ඒ සමහර ලකුණු පින්නේ මැකෙන්නෙත් නෑ දැන්. සමහර පින්නේ ඔබේ පොඩි එකාගේ ඇඟේ ඇති ඔබේ තරහ ගිබ්බවර සාක්ෂි. බලන්න පොඩි එකාගේ කකුල. කකුල ඇති පින්නේ ඔබට තරහ ගිබ්බවර සාක්ෂි. ඒ කියන්නේ ඔබ තිරිසනෙක් බවට පත්වෙච්ච බවට සාක්ෂි. ආයේ ඔබට තිරිසනා කිව්ව නෙමෙයි. ඒ හිත යක්ෂ ස්වභාවයට පත් වුණා. රාක්ෂස ස්වභාවයට පත් වුණා. මහා රෞද්‍ර ස්වභාවයට පත් වුණා අපේ ඇඟට. ඒකට සාක්ෂි. ඔබ මතක කරලා බලන්න පින්දුනේ ගෙදර ඉස්සර කොච්චර රණ්ඩු සරුවල් වෙනවද කියලා. සමහරවිට අල්ලුව ගෙදර මිනිස්සු ඇවිල්ලා කියන්නේ ජක්කේ ඊයේ මොකෝ නිකන් ප්‍රශ්නයක්ද? ඔබට ඒ වෙලාවට ලැජ්ජයි. අයියෝ අල්ලුව ගෙදර අයටත් ඇහිලා. ඊළඟට ආයෙත් පීඩාවට පත් වෙනවා. ඇයි තමගේ නම්බුව? දැන් නම්බුව මක් වෙලා? නම්බුව බම්බු වෙලා. නමුත් ඒ වගේ සිතින් පින් ඕන තරම් වෙලා ඇති. ඔය ගෙදර තියෙන රිමෝට් එක කීපාර පොළොවේ ගහන්නේ නැද්ද? ගෙදරද කුස්සිය තියෙන ලාච්චු? කේන්ති ගියාම කොහමද ඒවා වැහෙන්නේ? වෙන ගෙදර බල්ලක් දාන්න ඔබට කේන්ති කියවව. කොහමද දාන්න? මම මේ කියන්නේ පින්විතනේ හිතක් පීඩාවට පත් වුණාට පස්සේ එතනින් එහාට ඒ හිත කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ හිතක් පීඩාවට පත් වුණාට පස්සේ පින්විතනේ මනුස්ස හිතක් නෙමෙයි තියෙන්නේ. ඒ පීඩාවට පත්වෙච්ච හිතක් තියෙන්නේ. ඔබ හැමෝම මේ උත්සාහ කරන්නේ අද ඇවිල්ලා ඔන්න ඔය හිත් පරම්පරාවේ මතුවට එවැනි හිතක් උපදගෙන නැති වෙන්න, උපදින්න නැති වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කරගන්න. ඒ නිසා පින්නේ මම නිතර ඔබට මතක් කරන්නේ ඔබ ඔබ ගැන අනුකම්පා සහගත වෙන්න. මොකද ඔය හැම එකක්ම පින්වතුනි විපාක විදිහට ඔබට එකතු වෙනවා. ඔබ පීඩාවට පත්ුනේ ඇයි කියන කාරණාව අදාළ නැහැ. ඔබට කේන්ති ගියේ ඇයි කියන කාරණාව අදාළ නැහැ පින්වතුනි. කේන්ති ගියා නම් ඒ විපාකයක් එකෙන් ජනිත වුණා. ඒ සිද්ධ වෙච්ච කර්මය නිසා. ඔය හිත පින්ද පීඩාවට පත් වෙලා ඒ හිතෙන් නැගිච්ච ශක්තිය නැවත පින්වතුනි විපාකයක් විදිහට ඔබට එනවා. ඔබටමයි එන්නේ. ඒකයි කියන්නේ පින්වතුනි කේන්තිකව මිනිස්සෙක් තව මිනිසෙට දොස් කියනවා බයිනවා කියලා කියන්නේ හරියට නිකන් වහබීලා තව කෙනෙක් මැරෙනවා කියලා හිතාගන්න වගේ වැඩක් කියලා. හෝ තව කෙනෙක් මැරෙයි කියලා හිතන් ඉන්නවා වගේ වැඩක් කියලා. වහබීවහම මැරෙන්නේ කවුද? වීවි මිනිස්සයා. එහෙනම් කේන්ති ගියහම පින්වතුනි විනාශ වෙන්නේ කවුද? කේන්ති ගත්ත මිනිස්සයා. ඔබ කේන්ති යන කෙනෙක් නම් පින්වතුනි ඔබ ඔබගෙන අනුකම්පා සාගත වෙන්න. මෙතන ඇති කේන්තිකාරය. ඒක දැනන උදේ පාන්දර මේ ගැන කියවෙන්. තාම ටිකක් වැඩිපුර කේන්ති නැහැ ඇති. ඔයි හිතගෙන අනුකම්පා කරන්න. ඔබ විනාශ කරන්න දෙන්න එපා පින්වතුනි. ඔය දින කෙලස් වලට. ඒ නිසා පුළුවන් තරම් සිහියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේකයි ඔබට කේන්ති යන වෙලාවට පින්දින කරන්න දෙයක් නැහැ. ඒකයි ඒ වෙලාවට අපිට කරන්න දෙයක් නැහැ. ඒකයි මේ වෙලාවේ කල යුතු කරගන්න. ඔබ කේන්ති ගන්න පින්වතුනි මේ ලෝකේ ඔබට සතුට කියන එක එළියෙන් එනවා කියලා හිතෙන නිසායි. එහෙම නැත්නම් ඔබේ සතුට උදුරගන්නේ බාහිරෙන් කියලා ඔබට හිතෙන නිසායි. සතුට පිටින් හොයන පිරිසක් තුල විතරයි පින්වතුනි කේන්ති කියන එක හටගන්නේ. අන්න ආයෙත් මයික් එක කතාව කියන්නම්. සතුට පිටින් බාහිරෙන් වෙන දෙයකින් වෙන කෙනෙක්ගෙන් ලැබෙනවා කියලා හිතන පිරිසකට විතරයි පින්දුනි කේන්ති කියන එක හටගන්නේ. ඒ කියන්නේ පින්දුනි ඔබ තාම සතුට හොයන්නේ බාහිරින් නම් එහෙනම් ඔබට කේන්ති යනවා. උදාහරණයක් ගන්න. ඔබ දරුවන්ට කියනවා ගෙදර වැටි කරලා තියන්න මං ගෙදර එනකොට කියලා. එනකොට අවිල්ලා කරලා නැහැ ඒගොල්ලෝ. සෙල්ලම් කර කර ඉඳලා. දැන් ඔබ දන්නවා පින්දුනි හෙට ඉස්කෝලේ යන්න ඕන ළමයි. දැන් ඔබ කලින් නිදා ගන්නත් ඕනේ මොකද හිර වැටෙන්න තියෙනවා. ළමයි ළමොත් දරුවට කිව්ව ගෙදර වැඩ කළා නැහැ. දැන් ඔබට කේන්ති යනවා. ඒ කේන්ති යන හේතුව තමයි පින්දුනි ඔබෙන් දැන් මේ වෙලාවේ ඇහුවොත් එහෙම ඔබේ සතුට මොකක්ද කියලා ඔබ කියනවා. අර ගෙදර වැඩ ටික කරලා තියෙන එක තමයි මගේ සතුට. ඒ නිසා නෙමෙයිද පුතාට කියන්නේ පුතේ ඇයි පුතේ අම්මව තරහ ගස්සන්නේ? ඇයි ඔය වැඩ ටික කරලා තියන්න බැරි? පුතා ඔය ටික කරලා තිබ්බම අම්මා කොච්චර සතුට වෙනවද? කියනවද නැද්ද? දැක්ක මෙන්න මේවා දරුවන්ටත් වැරදි පාඩම් එක පැත්තකින්. මොකද දරුවට උගන්වනවා සිකෙන සතුට කියන එක එන්නේ තව කෙනෙක් කරන දෙයක් මත කියලා. එතනින් තමයි ඔබ කරන පළවෙනි මුසාවාදය කරන්නේ. දරුවන්ට උගන්වනවා පින්දුන මේ කතාව. පුතේ සතුට කියන එක එන්නේ අනෙක් මිනිසු කරන දේවල් වලින් කියලා. ඒ කියන්නේ අනෙක් මිනිසුන්ට පුළුවන් නේද ඔබේ සතුට නැති කරන්නත්. ඔන්න ඔය කතාව දරුවන්ට කියලා දෙනවා. මං කියන්නේ දරුවා හදාගන්න ඔබ අවශ්‍ය කරන සම්මප්‍රයෝග පාවිච්චි කරන්න. නමුත් ඉක්මනට පින්දුනේ දරුවට කියලා දෙන්න ඕනේ පුතේ මං ඒ පුතාව හදාගන්න කීප දෙයක් මිසක් අම්මට තරහ ගියේ නැහැ කියලා. ඒකයි තරහ ගිය බව පෙන්වුවට කමක් නැහැ තරහ ගන්න නැතුව. දැන් ඒක ධර්මීමා කරගන්න එපා. මර මේ තරහ කියලා නෙමෙයි තියෙන්නේ මම පුරු පෙන්නනවා තරහ කියලා කියලා දෙන එකක් මම. ඔබ තරහක් ගත්ත ගිය බව පෙන්වුවට කමක් මේක මගේ තරහකම නා පෙන්නේ නැහැ කියන්නේ. නමුත් ඔබ දැතරම තරහ ගත්තොත් ඔබ පෙරදිලා. දැන් එන ඔබ කල්පනා කරලා බලන්න ඕනේ ඔබ සතුට හොයන්නේ කොහෙන්ද කියලා. මෙන්න මෙතෙන්ට ආපු පිරිස පින්වතුනි මේ හැම පාරකම යන මෙතෙන්ට ලං වෙනකොට එක දෙයක් තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ තමයි ලෝකෙන් අපිට සතුට හොයන්න බෑ කියන එක. දැන් ඔන්න මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ওই කාරණාව දැන් පිළි අරගන්න තියෙනවා. ඔබ පිළි අරන්ද තියෙන්නේ ලෝකෙන් සතුට හොයන්න බෑ කියලා. මොකද මම මේ ලෝකෙන් කියලා අදහස් කරන්නේ? සරලව කිව්වොත් රූප බල්ලා. ඇස් දෙකෙන් රූප බල්ලා සතුට හොයන්න බෑ කියන කාරණාව පිළි අරන්ද තියෙන්නේ. ඒක ඔබ තමයි දන්නේ. පිළි අරන්ද තියෙන්නේ කියලා. විවිධාකාරයේ රූප බල බල පින්නතුන ඔබ ජීවිතේ සාම සතුට හොයනවා නම් ඒ කියන්නේ ඒ මොහොතේ හැරි ඔබ තාම සතුට බලාපොරොත්තු වෙනවා බාහිරින්. ඒක ඔබ ගෙදර ටීවී එකේ බලන ඒවා මොනවද කියලා අනුව ඔබටම හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මේ වෙලාවේ මොන උත්තරේ දුන්නත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ දැන් ගෙදර ගියාට පස්සේ ඔය දුන්න උත්තරේ ඔබේ ක්‍රියාපිළිවෙතයි පින්තුනේ සමපාත වෙනවද කියලා පොඩ්ඩක් සිහියෙන් ඉඳලා බලන්න. එහෙම නැත්නම් ඔබ මේ දෙන උත්තරේ ඔබ පසුගිය සතිය ගත කරන වෙලාවේ කරපු දේවලුයි එකයිද කියලා බලන්න. මොකද මම කියන්නේ පින්තුනේ මිනිස්සෙක් ඇත්තම ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ තව කෙනෙක් එයා දිහා බලන් ඉන්න වෙලාවට නෙමෙයි. ඔබ කවුද කවුරුත් බලන් ඉන්නේ නැති වෙලාවට. ඔබ දිහා කවුරුත් බලන් නැති වෙලාවට ඔබ කවුද? අන්නේ තමයි ඔබේ සැබෑ ස්වභාවය. සභාවක් ඉස්සරහ ඔබ අඳින පළඳින විදිහ නෙමෙයි පින් ඔබ සාමාන්‍ය ස්වභාවය. දැන් ඔබ පාටියකට යනකොට යනවා සාරියක් ඇඳලා කන කර බඩු එල්ලගෙන ඔබේ සාමාන්‍ය ස්වභාවයක නෙමෙයි. ඒ එතනට ඒකට අනුගත වෙන්න ඕන නිසා තමයි ඔබේ ස්වභාවය ගන්නෙ. නමුත් ඒක නෙමෙයි ඔබේ සැබෑ ස්වභාවය. ඔබේ සැබෑ ස්වභාවය තමයි පින්දින කවුරුත් බලන්නේ නැතිලා ඔබ ඉන්න විදිය. ඔබ නිදහස ඉන්නකොට ඉන්න විදිය. බලන්න ඔබේ හිතට එන පීඩාවල්. පින්දින ඒවා හොඳට අයිඩෙන්ටිෆයි කරගන්න. හිතට මොනවද එන පීඩාවල් කියලා. ආන් ඒ ලෙඩ ටික මෙහෙට අරන් එන්න. නැත්නම් මේ ආරාමයකට ඇවිල්ලා කරන්න දෙයක් තියෙන්න එපා. නේද? අපි කොහෙ ගියත් කරන්න දෙයක් තියෙන්න එපා. කඩේට ගියොත් කරන්න දෙයක් තියෙනවනේ. බාබර් සපෝට් ගියම කරන්න දෙයක් තියෙනවනේ. එහෙනම් ඔබ මෙහෙටත් එන්න ඕනේ බින්නේ කරන්න යමක් අරගෙන. අන්නේ කරන්න ඕනේ යමක් කියන එක තමයි පින්නේ. ඔබ ওই හිතරෙන පීඩාවල් හොඳට අයිඩෙන්ටිෆයි කරගෙන මෙහෙට එන්න. මෙතෙන්ට ආවට පස්සේ ඔබ වෙන කවුරු ගැනවත් හිතන්න එපා. ඒ කිව්වේ? තව කෙනෙක්ට පුටුවක් ඕන නම් දෙන්න එපා කියලාද? නෑ නෑ. ඔබ මෙතෙන්ට ආවට පස්සේ පින්නේ ඔබ රඟපාන්න ඕනේ නෑ. මෙතෙන්ට ආවට පස්සේ ඔබ සැබෑ ස්වභාවයෙන් ඉන්න. ඔබ මෙතෙන්ට ඇවිල්ලා පින්නේ බලන්න. මට ගිය සතියේ මෙන්න මෙහෙම දෙයක් මෙන්න මේ රූපේ දැකලා දැඩි රාගයක් ඇති වුණා හිතේ. මෙතනදී ඔබට අවංක වෙන්න. ඔබේ හිතේ රාගයක් ආව නම් පින්නේ පසුගිය සතියේ මොකක් හරි රූපයක් දැකලා. ඔබ මෙතනදී මේ වෙලාවේ එකක නවංක වෙන්න. මේ දෙන්නේ පින්නේ බෙහෙත්නේ. බෙහෙත් දෙන්න කලින් කියනවා නේද කෝ ලෙඩේ තියෙන තැන පෙන්වන්න කියලා. කෝ බලන් ලෙඩේ තියෙන තැන. කෝ බලන් ලෙඩේ තියෙන තැන. නෑ පිටිපස්සේ මේ සද්දයක් එනවා ඒක පොඩ්ඩක් නවත්තන්න පුළුවන්. මොකද කිව්වේ? ලෙඩේ නේ? ලෙඩේ. දැන් අපි බෙහෙත් දෙන්න යන්නේ. ඔබ බලන්න ඔබට තියෙන ලෙඩේ මොකද්ද කියලා. අපි හැමෝම ඇවිල්ලා තියෙන බින්න purpose එකකට. ඔබ අපි හැමෝම මෙතනට ආවේ purpose එකකට. මෙච්චර කාලෙකුත් මේ ගමන් ගියේ ඇයි? purpose එකකට. ඒකම ප්‍රශ්නේ. ඒ purpose එක ලබා ගන්න පුළුවන් පාර හරියට දැනන් හිටියේ නැහැ. කොතනටද යන්න ඕන කියලා දැනන් හිටියේ නැහැ. දැන් දන්නවා. දැන් ඔබ හරියටම තන දන්නවා නම් පිටින් දැන් මෙතෙන්ට ගේන ඔබේ තියෙන ප්‍රශ්න ටික. ඔය හිත පීඩාවටපත් වෙච්ච අවස්ථාවල් දැන් මතක් කරගන්න. මේ දැන් බලන්න පසුගිය සතියේ පිටින් ඔබට කේන්තියක් ආවද කියලා. දැන් ඔබ සෙනසුරා දාවනේ. ඔන්න ඉරිද ගියා, සඳ ගියා, අදඟහරුවාද. දවස් දෙකක් දෙකමාරක් දැන් මේනකට ගිහිල්ලා තියෙනවා. ඔන්න ඔය දවස් කීපේ ඔබට මතකයිනේ. පසුගිය සතියේ අමතකුණා කියමුකෝ. ඔය දවස් කීපේ ඔබට මතකයි. මතක් කරලා බලන්න පින්තුනේ, ඔය හිත රාගයෙන් පීඩාවටපත් වෙච්ච අවස්ථාව. හිත හොඳටම පීඩාවටපත් වුණා. සමහර ඔය හිත බය වෙච්ච අවස්ථාවක්. ඒ ද්වේෂයටපත් වෙලා. සමහර ඔය හිත ඊර්ෂ්‍යාවක් ඇති වෙච්ච අවස්ථාවක්. සමහර පොඩි කුහකකමක් ඇති වෙච්ච අවස්ථාවක්. ඇති. හොඳට හාරවසල බලන්න. ඕන තරම් ඇති. මොකද ඒවා නැති අයර නෙමෙයි අපි මේ කතා කරන්නේ. ආ ඒකත් පිළිගන්න එපා ඉස්සෙල්ලම. නේ? අපි මේ බණ කියන්නේ රහතන් වහන්සේලාට නෙමෙයි. මොකද රහතන් වහන්සේලාට බණ කියන්න ඕනේ? නෑ. අපි බණ කියන්නේ රහතන් වහන්සේලාට නෙමෙයි. මම අපි අපේ ස්වාමීන් වහන්සේලාට නිතර කියන කාරණාව. ඔබ වහන්සේලාගේ හිත්වලට කෙලෙස් මතුවෙන්න පුළුවන් අපේ හන්දන. ඔබ වහන්සේලා ඒ ගැන වරි වෙන්න එපා. මොකද අපි කෙලෙස් නැති අයර නෙමෙයි මෙහෙ එන්න කියන්නේ. ඔය හොස්පිටල් එකට එන්න කියන්නේ පිටින් ලෙඩ හොඳ කරගත්ත අයටද නැත්නම් ලෙඩ උන්ටද? ලෙඩ උන්ට. ඒ නිසා ඔබ එක්කෙනෙක් නෑර පින්වතුනි හිතේ රාග ද්වේෂ මෝහ තියෙන පිරිස කියලා අපි පිළිගන්නවා. අපිට ඒක ඕකේ. ඒක ඕකේ. ඉතින් ඔබ මෙතනට එනවා කියලා කියන්නේ මේක පිළිගත්ත කියන එක නේද? නැත්නම් එන්න ඕනේ නැහැ. අපි තේරුම් ගමු අපි කවුද කියලා. එහෙනම් මෙතනට ඇවිල්ලා පින්වතුනි අපි කරගන්න ඕනේ ආන්නේ පීඩාවන් වලට උත්තර හොයාගන්න. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පසුගිය සතියේ ඔබට එහෙම සිදුවෙච්ච අවස්ථාව. ඔබ හොඳට ඒක විශ්ලේෂණය කරගන්න. හොඳට හොයලා බලන්න පින්වතුනි ඔබ අන්නේ අවස්ථාවේ පිටින් සතුට හොයපුව හැටි. කොයි හරි තැනක ඔබ පිටින් සතුටක් හෙව්වා. සමහර කෙනෙක් මෙහෙම වුණා ඇති. කවුරු ඔබට කිව්වා ඔබට කවුරු පොරොන්දුවක් දුන්නා. මං අහවල් වලට අහවල් තැනට එනවා කියලා හරි. සමහර ඔබට කෙනෙක් කියන්නේ මං අර ඉල්ලගත දේ අපව හෙට ගෙනත් දෙන්නම් කියලා. සමහර කෙනෙක් කියන්නේ මං ගිහිල්ලා එනකම් මං අරන් එන්නම්, කඩේ එන කඩේ ගිහිල්ලා එනකම් බඩු වගේ අරන් එන්නම්. දැන් ඔබ බලන් ඉන්නවා ඒ ටික ගේනකම්. නමුත් අන්තිමට ගෙනාවේ නැහැ. එයාට අමතකුණා. නැත්නම් වෙන වැඩක් වැටලා ඒගොල්ලෝ ටික කරගන්න බැරි වුණා. දැන් ඔබට පීඩයි. නේද? පීඩාව කියලා කියන්නේ මේ සාමාන්‍ය මානසික තත්ත්වයක් එහෙම නෙමෙයි. ඒක අසාමාන්‍ය මානසික සත්‍යයක්. පීඩාවල් ඕකේ කියලා පිළිගන්න එපා පින්වතුනි. ඒ කියන්නේ පීඩාවල් ඕකේ තමයි. නැවත ඒක හැමදාම තියන් ඉන්න ඕකේ නැහැ. පීඩාවල් අරගෙන මෙහෙට එන එක ඕකේ. නැවත අපි ඇවිල්ලා ඉන්නේ අන්නේ පීඩාවල් දුරු කරගන්න. දැන් සමහර පිරිස් කතා කරනවා මට ඇහිලා තියෙනවා පින්වතුනි. මෙන්න මෙහෙම. මනුස්සයා කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ ඔන්නෝ දේවල් තියෙනවා. ඒවා කන්ට්‍රෝල් කරගන්න දැනගන්න ඕනේ කියලා. ඒ කියන්නේ හිතකට කාම හැඟීමක් එන්න ඕනේ. සාමාන්‍ය පිරිමි කෙනෙක්ට ගෑනු කෙනෙක් දැක්කම මේ හිතකට කාමයක් එන්න ඕනේ. නැහොත් එයා දැනගන්න ඕනේ ඒක කන්ට්‍රෝල් කරගන්න. ඔන්න ඔහම අදහස් මතවාද පවා පින්විතනේ මිනිස්සු ගාව තියෙනවා. ඒ කියන්නේ ඒක මට හිතාගන්න බැ තථාගතයන් වහන්සේ එච්චර අපහසයක් කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය තුල තියෙන්නේ කාන්තාවක් දැක්කම කාමය ඇති වෙනවා. නැහොත් ඒ කාමය ඕනට වඩා උඩු දුවන දෙන්නේ. ඒක කන්ට්‍රෝල් කරන් ඉන්නවා. ඔබ පිළිගන්න ලෑසෙද ඔබේ සාසෘන් වහන්සේ එහෙමයි කියලා. එහෙම ආවද අදහස් තියෙනවා පිංගුදල ලෝකේ. ඒ කියන්නේ පීඩාවට පත් වෙන්න අනෙක් කෙනෙක්ව පීඩාවට පත් කරන්න එපා. ඒක නෝයි කියන්නේ. මොකද ඒක උඩු දුවනවා කියලා කියන්නේ තව කෙනෙක්ව පීඩාවට පත් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ ඔබට කේන්ති යනවා. ඒ කේන්ති යන එක හරි. නම කාටවත් ගහන්න එපා. කාටවත් ඒක ඕනට වඩා එළියට යන්න එළියට පයින්න දෙන්න එපා. මොකද එතකොට තව කෙනෙක් එකකින් පීඩාවට පත් වෙනවා. ඉතින් කියන්නේ තමන් පීඩාවට පත් වුණාට කමක් නැහැ. තව කෙනෙක් පීඩාවට පත් කරන්න එපා. බුදුහාඳුනගේ දහම පිළිගන්න එහෙම එකක් නෙමෙයි. බුදුහාඳුනගේ දහම තුල තියෙන විදිහ ඔබ පීඩාවට පත් නොවී ඉන්න ක්‍රමය මොකද්ද කියලා. අන්න ඒක තේරුම් ගන්න නම් පිළිගන්න ඔබට තේරුම් යන්න ඕනේ ඇයි හිතක් පීඩාවට පත් වෙන්නේ කියලා. හිතක් පීඩාවට පත් වෙන්නේ එකම එක හේතුවක් නිසායි. ඔබ සතුට පිටින් හොයනකොට සරලම කිව්වොත් එච්චරයි. ඔබ සතුට පිටින් හොයනකොට හොඳ කෑම එකක් අද්දී ඔබට දැනෙනව නම් ආශාවදයක්. ඔබ තාම සතුට පිටින් හොයන කෙනෙක්. ඒ නිසා නේද හොඳ කෑම එකක් කියලා කිව්වේ. ඒ දෙය මොනවා වුණත් කමක් නැහැ. ඉතින් මේක මේ බදපු කුගලෙක් වෙන්න ඕනේ නැහැ. මන්ද නැහැ මම මේ නිකා එකක් කිව්වේ. ඒක මේ පුඩිමක් වෙන්න ඕනේ. ඒක ෆ්‍රයිඩ් රයිස් එකක් වෙන්න ඕනේ. අපි හිතමු මේ කොළමැල්ලුමක් කියලා. ඔබ සතුටෙන් නම් ඒක කන්නේ. ඒ කියන්නේ ඒක කනකොට පින්දුන ඔබට සතුටක් දැනෙනවා නම් ඒ කන කෑම එක සම්බන්ධයෙන් ඔබ තාම බාහිරින් සතුට හොයන කෙනෙක්. ඒ කියන්නේ ඔබේ සතුට නැති කරන්න පුළුවන් ඒක වෙනස් කරලා. පිළිගන්නවද නැද්ද? ඔබේ සතුට නැති කරන්න පුළුවන් පින්දුනේ ඒක වෙනස් කරලා. ඒ කියන්නේ මොකක් හරි බාහිර ලෝකයේ තියෙන දෙයක් වෙනස් කරාම ඔබේ සතුට දුක එකෙන් තීරණය වෙනවා නම් ඔබ තාම අසරණයි. ඔබ කියන්නේ නැද්ද සමහරවිට මාව අසරණ කරන්න එපා. කියනනේ මිනිස්සු කියන අහිලා දිනනේ මාව අසරණ කරන්න එපා. ඒ කියන්නේ මාව අසරණ කරන එක කාටද බාර වෙලා තියෙන්නේ? තව කෙනෙක්ට. ඒකනේ කියන්නේ මාව අසරණ කරන්න එපා කියලා. බුදුන් සරණ ගියාට පස්සේ පින්වතුනේ ওই කතාව කියනකම නවතිනවා. මොකද ඒක ඔබ කියනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං. මගේ සරණ එකම එකයි. ඒ තමයි බුදුන්. දහම් සඟුන්. බුදුන් දහම් සඟුන් නම් මම සරණ ගියේ. එහෙනම් මට තව කෙනෙක්ට කියන්න හේතුවක් නැහැ නේද? අනේ අකියෝග කරන්න එපා මං අසරණ වෙනවානේ කියලා. මම අසරණ කරන්න එපා. ඒ කියන්නේ තාම් පින්දුන ඔබ එතනින් සරණ හොයනවා. ඔබ බලන්න පින්දුන ඔබ කොයි කොයි දේවල් වලින් සරණ හොයන්න කියලා. මෙතන සමහර කෙනෙක් ඇති දින්නේ මෙන්න මේ මල් එකකින් සරණ හොයනවා. ඒ කෙනෙකුට මේ මල් arrangement එක දැක්කහම ඔබට හිත ඔබේ හිත ප්‍රසාදයටපත් වෙනවා නම් එහෙම නැත්නම් ඔබේ හිත සතුටටපත් වෙනවා නම් ආශ්වාදයටපත් වෙනවා නම් පිටින් මේ ඔබේ සරණ තියෙන්නේ මේකේ. දැන් මම පුළුවන් ඒ සරණ ඔබට නැති කරන්න. හිරසප කියයි අනේ අපේ හාඳුනේ මාව අසරණ කරන්න එපා කියලා. බාල්මීස ජීවත් වෙන්නේ එහෙම. සමහර පිටින් ඔබේ ඇඳුමක් ඇති මොකක් හරි sequence අල්ලලා ඒක රටාවකට අල්ලලා තියෙනවා ලස්සන්ට. ඔය නිකන් ඔබ අඳින පරිඳින ගමන් පින්දින මොකක් හරි පැටලෙනවා ඊටස් එකක් ගැලවිලා යනවා. ඔබට දැන් ඒක නේද ફોකස් වෙලා තියෙන්නේ. ඒක රටාවකට දින එක තැනක විතර ඒක ගැලවිලා. නැතොයි තියෙන බබළු වගේ දේවල් අල්ලලා තියෙන්නේ. ඒ එක තැනකින් ඒක ගැලවිලා ගිහිල්ලා. දැන් ඔබට ඒ වෙලාවේ දැනෙනවා පින්දින පොඩි හරි අසරණකමක්. ඔය දැනෙන පින්දින අසරණකමක්. මොකද ඔය හිතට ඒ වෙලාවේ ඕනේ පින්විතනේ ආන්න ඒක ආපහු හයි කරන්න පුළුවන් නම් එතනට. ඒ ගැලවිච්ච සීක්වෙන් එක. ඇතයි ගැලවිච්ච පබළුව පින්දින එතනට ආය අමුණන්න පුළුවන් නම් ඔබේ හිතට අන්න ඒක තරම් සතුට දෙන දෙයක් නෑ ඒ වෙලාවේ. බාන කොච්චර පොඩි දෙයකටද පින්දින ඔබේ සරණ පාවලා දීලා තියෙන්නේ කියලා. ගැලපෙනම වචන නේද ඒක? සරණ පාවා දෙනවා කියලා කියන්නේ. ඇතනම් ඇයි ඔය දැන් අපි සරණ පාවා දෙනවා කියලා කිය අදහස් ගන්න මොකද්ද? විවාහයක් කරගන්නවටනේ. ඔබ දන්නවද ඇයි ඒක රෙහෙම කියන්නේ කියලා? ඔබේ හිතේ සතුට, එහෙම නැත්නම් ඔබේ සතුට තව කෙනෙක්ගේ කරේ එල්ලන එකට කියනවා පිළිගන්නේ සරණ පාවලා දෙනවා කියලා. ඒ කියන්නේ එහෙනම් මෙතනින් එහාට මගේ සතුට දුක තීරණය කරන්න කවුද? ඇය. නැත්නම් ඔහු. මේන මෙච්චරලා මොකද තිබ්බ ස්වභාවය? මන් තනින් සතුටින් හිටියා. දැන් මොකද කරන්නේ? ආන්ගේ සතුට තව කෙනෙක්ගේ කරේ ඉල්ලනවා. දැන් එයා පින්දින තනි ක්‍රම තීරණය කරනවා ඔබ සතුටින් දෙන්නේ දුකෙන් දෙන්නේ කියලා. පින්දින ඔබේ මනසව කාලා බැලුවද? ඔය සරණ පහවල දෙන්න කලින්. දෝෂේ තියෙන්නේ පින්දින පොඩි කාලේ ඉඳන් ඔබේ ඔළුවට වැටිච්ච දෘෂ්ටි ටික. මොකද පොඩි කාලේ ඉඳන් පින්දින අපි ඉගෙන ගත්ත දේවල් තියෙනවා අපේ දෙමාපියන්ගෙන්. මොකද දෙමාපියන්ට දහමක් වැටිලා තිබෙන්නේ නැහැ ඒ කාලේ. ගුරුවරුන්ගේ එයාට දහමක් වැටිලා තිබෙන්නේ නැහැ ඒ කාලේ. අපි අසුරු කරපු යාළුවන්ගෙන් ඉන්ටර්නෙට් එකෙන් ඔය ආදි වශයෙන් පින්වතුනි හැම තැනකින්ම අපි ඔලුවට වැටිලා තිබ්බ දෘෂ්ටි වර්ගයක් තිබ්බා. මේ සතුට කියන්නේ වෙන තැනක තියෙන දෙයක්. ඒක කොහොම හරි ගන්න ඕනේ කියලා. පින්වතුනි ආන්ගේ දෘෂ්ටි ඔබේ ඔලුවට පළවෙනිටම ඇති වෙච්ච දවස තමයි ඔබ සරණ පාවා දුන්න දවස. ඒ කියන්නේ ඔබේ හිතේ තියෙන සතුට ලබා ගන්න නම් තව කෙනෙක් හෝ තව දෙයක් මෙන්න මේ ආකාරයෙන් තිබිය යුතුයි කියන අදහස තමයි සරණ පාවා දෙනවා කියලා කියන්නේ. ඒකම පටන් ගත්තේ පින්දින සමහරට ඔබ පොඩි කාලේ සෙල්ලම් කරපු බෝලෙන් හරි බෝනික්කෙන් හරි වෙන්න පුළුවන්. නමුත් පින්දින අද වෙනකොට ඔබ ඒක බලන්න කී දෙනෙක්ට විසිරලා හැරලා දීලා තියෙනවද කියලා? නෝනට, මහත්තයාට, ගෙදරට, කාර් එකට, ගෙදරින් බහුරතල් බලු පැටියට, ළමයින්ට, රස්සාවට බලන්න කී තැනකට පින්දින කී පොලකට ඔබ ඔබේ සරණ පාවා දීලා තියෙනවද කියලා? මේ ඔක්කොම මේ එහෙම ගීපු කට්ටිය මේ තින් මේ සරණ පාවා දෙන ගමන් මේ තින් සරණ පාවා දෙන ගමන් මේ තියෙන්නේ. මේ හැම ගමනක්ම මොන ගමනක්ද? සරණ පාවා දුන් ගමනක්. මේ තියෙන පින්දුනේ සරණ පාවා දෙන එක නවත්තුපු ගමන. මෙන්න මෙතනට ඇවිල්ලා නැවතුණා නම් අන්න එතනින් තමයි පින්දුනේ සරණ පාවා දෙන එක නැවතුවේ. මෙන්න මෙතනට තමයි ඇවිල්ලා කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. ඔබ අදට තේරෙන වෙන්න පුළුවන් මම මේ කියන්න යන කාරණාව. අලුතෙන් මම පිරිසට සාමාන්‍ය දැම්ම තේරෙන්නේ නැති වෙයි. තව ටික කාලකින් තේරෙයි. පින්විතනේ බුදුන් සරණ යනවා කියලා කියන්නේ මේ බුදුන් සරණ යනවා කියන එක නෙමෙයි. මේ බුදුන් කියලා කියන්නේ නිවනට. බුදුන් කියන්නේ නිවනට පින්විතනේ. නිවනට කියන තව නමක්. ඔය හිතේ බුදුන් වෙනවා නම් ඔය හිතේ ಜಾති හැදෙන්නේ. අන්න ඒකයි කට බුදුන් සරණ යනවා කියලා කියන්නේ. මොකද අපි තථාගතයන් වහන්සේ මේ හරියට තේරුම් ගන්න මම මේ කියන කාරණාව. අපි මේ මට්ටම් දෙකකින් මේ කතා කරන්නේ. එක මට්ටමකින් බැලුවොත් බුදුන් සරණ යනවා කියලා කියන බින්ද අපේ ගෞතම බුදුන් සරණ යනවා කියන එක තමයි. හරි. නම් මම මේ කියන්නේ පින්වතුනි මේ පුද්ගල ස්වභාවයන් ඉක්මවායි. තව ඉස්සරහට ගියොත් ඔබට දකින්න තේරුම් ගන්න පටන් ගන්නවා. එහෙනම් දැන් මෙහෙම හිතන්නකෝ. අපේ බුදුන් සරණ ගියේ කොයි බුදුන්ද? බුදුන් නම් සරණ යන්නේ මේ බුදුන් නම්. හරි? එහෙනම් උන්වහන්සේ සරණ ගියේ කොයි බුදුන්ද? උන්වහන්සේ සරණක් නැද්ද? උන්වහන්සේ කොයි බුදුන්ද සරණ ගියේ? පින්දින උන්වහන්සේ සරණ ගියේ සැබෑ බුදුන්. ඔය හිතේ හැදෙන බව හදන වැඩපිළිවෙල පින්වතුනි උදුරලා දාන ක්‍රමවේදයක් තියෙනවා නං. උදුරලා දැමු ස්වභාවයක් තියෙනවා නං. ඔබ අහලා තියෙනව නේද භව කියලා જાතියක් තියෙනවා කියලා. අවිද්‍යා පත්‍ය කියලා ඔබ අහලා තිනේ. උපාදාන ඊළඟට එන්නේ මොකද්ද? භව. ඔන්න ඔය භව කියලා හැදෙන වැඩපිළිවෙල නැවැත්තුවට පස්සේ පින්වතුනි ඔය හිත පත් වෙන ස්වභාවයක් තියෙනවා. ආන් ඒ ස්වභාවයට කියනවා නිවන කියලා. අන්නේ බව හැදෙන එක උදුරලා දාන ක්‍රමවේදය පින්වතනේ බුදුන්. නැත්නම් ඒ උදුරලා දැමුවාට පස්සේ තියෙන ස්වභාවය බුදුන්. අන්න බුදුන් සරණ ගියා මේ තින්. දැක්ක. මෙච්චර කාලේ පිටින් සතුට හෙව්වා. නමුත් දැන් තේරුම් ගත්තා එහෙම නෙමේ සතුට ලබන්න කියලා. එක එක බව හද හද නෙමේ සතුට ලබන්නේ. බව මොකක් කළාද? උදුරලා. අන්න බුදුන් සරණ ගියා. දැන් අපේ බුදුන් සරණ ගිය අන්නේ බුදුන්. එහෙනම් අපේ බුදුනුත් බුදුන් සරණ ගියා. දැන් මම මේ කියන එක හොඳ සිහි කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ. නැත්තම් කෙනෙක් අහයි එහෙම කොහොමද වෙන්නේ අපේ හඳන අපේ බුදුහාඳුනට ගුරුවරෙක් හිටියේ නැහනේ කියලා. ඔව්. ඔබ කියන කතාව හරි. නමුත් මං කියන කතාවත් හරි. අපි මේ මාන දෙකකින් කතා කරන්නේ. අන්න එක කරගන්න ක්‍රමවේදයක් තිබ්බා පින්දිනේ දහම කියලා. ඒක කිව්වේ දහම් සරණ ගියා කියලා. මොකද භවය හැදෙන වැඩපිළිවෙල නවත්ත ගන්න නම් නිකන් උඩ බිම් බලන් හිටියට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට දහම ඕනේ. දහම නැතිකොට තමයි පින්දින හිතේ භව හැදෙන්නේ. එක එක භව. අර අපි කතා කරේ තිරිසන් භව ඉස්සෙල්ලා. තිරිසන් භව, දේව භව, මනුස්ස භව, බ්‍රහ්ම භව, නිර්සත්ත්ව භව. ඔය ඔක්කොම භව. ඔය හැම භවක්ම පින්දින හිතේ හැදෙන්නේ දහමක් නැති නිසා. ඒ කියන්නේ ආපෝසරයක් කියනවා නම් පින්වතුනි පිටින් සතුට ලබන්න පුළුවන් කියලා හිතන කොටයි පින්වතුනි ආන්ගේ සතුට ලබන්න පුළුවන් එක එක જાති බව හිතේ හදාගන්නේ. දැන් මේ මිතන් පොහසත් බව. ඒකත් බවක්. දැන් මනුස්සයෙක් හිතනවා පින්වතුනි හොඳට සල්ලි භාගයේ අතේ තිබ්බනම් එහෙම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මනුස්සයා මොකද කරන්නේ? එයා පොහසත් බවට පත් වෙන්න හදනවා. මොන බවටද? පොහසත් බව. තව කෙනෙක් හිතන් ඉන්නවා පින්දුනේ එයා ටිකක් හැතයි කියලා. අපි දැන් එයාගේ නහය ඇදයි. දැන් එයා මොකද කරන්නේ පින්දුනේ? එයා යනවා හොස්පිටල් එකට. ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන මේ නහය කෙලින් කරගන්න. පින්දුනේ ආන් ඒ වෙලාවෙදී එයාගේ හිතේ හැදිලා තියෙන බවක්. ලස්සන බවක්. ලස්සන බව හෙවත් මේ නහය කෙලින් තියෙන බව. දැන් එයා මොකද කරන්නේ පින්දුනේ? ආන් ඒ බව සැබෑ කරගන්න උත්සාහ ගන්නවා. ඒකෙන් ආපෝසරයක් මේ දෙන්නම සතුට හොයන්නේ බාහිර දේවල් වලින් නේද? මොකද මේ කය කියලා කියන්නේ තියෙන හිතට බාහිරයිනේ. එහෙනම් කය ලස්සන වෙනකොට නම් ඔබේ හිත සතුටින් තියෙන්නේ. තාම ඔය හිත කොහෙන්ද සතුට හොයන්නේ? බාහිරින්. කන්න බොන්න ලැබුණාම නම් පින්දින කෙනෙක් සතුටින් ඉන්නේ. ඒ නිසානේ පොහසත් වෙන්න උත්සාහ කරන්නේ. කන්න බොන්න අඳින්න පළඳින්න හොඳට ඇතිකමට ඉන්න. අන්න ඒ ටික හොයන නම් පින්දින මිනිස්සේ සතුට කියලා හිතාගන්න. එහෙනම් සතුට තියෙන්නේ ආන් ඒවල කියලා එයා හිතාගෙන ඉන්නවා. ඔය ඔක්කොම හිතන් ඉන්න දේවල්. අයිනිසා අන්නේ බවටපත් වෙනවා. ඒතර එක එක જાති බව මිනිසු හිතවල හදාගෙන නැත්නම් මේ හිතවල පින්දින මේ මිනිසු හිතවල හදාගෙන කියලා කියන්න බෑ. හිතවල පින්දින මේ එක එක જાති බව හැදිලා ආන් ඒ බව සැබෑ කරගන්න තමයි ඔය ලෝකේ අරගලයේ යෙදෙන්නේ මිනිස්සු. දැන් බලන්න කාලයක් පින්දින අපේ රටේ යුද්ධයක් තිබ්බනේ. අවුරුදු 30 ගණනක් තිබ්බ යුද්ධයක්. හරිද? ඒ කාලය තුල එක්තරා පිරිසක් පින්වතුනේ හිතාගෙන හිටියා නේද සතුට තියෙන්නේ අපිට ස්වෛරී රාජ්‍යයක් තිබුණොත් කියලා. ඒ කියන්නේ අපිට වෙනම දේශයක් තියෙන්න ඕනේ. අපිට කියලා වෙනම තැනක් තියෙන්න ඕනේ. අපිට කියලා වෙනම කොටසක් තියෙන්න ඕනේ කියලා කට්ටියක් වෙන් කරගන්න හැදුවා. තව කට්ටියක් හිතාගෙන හිටියා බින්දුනේ නෑ එහෙම කරොත් අපේ සතුට නැති වෙනවා කියලා. හරි. එතකොට මේ දෙපාර්ශවයක් හිටියේ. ඒ නිසා කට්ටියක් උත්සාහ කරා කොටසක් කඩාගෙන යන්න. තව කට්ටියක් උත්සාහ කරා නෑ නෑ එහෙම කරන්න දෙන්න බෑ. ඒක ඔක්කොම එකට තියෙනවනේ ඔක්කොම අපේ කියලා හිතාගෙන. ඔය දෙගොල්ලන්ගෙන් පින්නේ කවුද හරි. මම කියන්නේ ලෝක සම්මතෙන් නෙමෙයි. මම මේ කතා කරන්නේ මෙන්න මේ ගමනත් එක්ක. ඔය දෙගොල්ලන්ගෙන් සතුට උදෙසා කොයි කොටසද හරි දෙය කරේ? මං කියන්නේ ඔබ කියන්න. දැන් එක පැත්තක් දින්න නේද ඔකේ? එක පැත්තක් දින්නන්නේ. ඒගොල්ලෝ එදා ඉඳන් සතුටින් දින්නේ. එදා ඉඳන් ඔබටත් මතකද මේක දිනපු දවස? නේද? අහස් කූරු පත්තු කරලා රතිඤ්ඤ දාලා එක සෙල්ලමයි රටේ හැමතැනම නේද? ලොකු සෙලිබ්‍රේෂන් එකක් තිබ්බනේ. දැන් පින්නේ මේ රටෙන් අපි තුමු 80ක් නැත්නම් 90ක් එදා ජයපැන් දුවා. බොහොම සතුටටපත් වුණා. එදා ඉඳන් මේ මිනිස්සු සතුටින්ම දින්නේ. මේ ළඟදිත් පින්නතන ඊට පස්සේ මේ මිනිස්සු එක අරගලයක් කරන්න පටන් ගත්තේ නැද්ද? රට අනිත් පැත්ත බලන්න හැදුවා නේද? ඔබ දැක්කද මේ මිනිස්සු කොයිතරම් පීඩාවටපත් වෙලාද හිටියේ කියලා? හැබැයි ওই තියෙන පින්නතනේ මේ ටික කාලයකට උඩදී යුද්ධයක් දිනලා අපි දැන් නිදහස් කියලා කිම් පිරිසක් නේද? එහෙනම් මට කියන්න පින්නේ කොයි යුද්ධ දෙන්න හැමද දිනන්නේ කියලා? ඒකට කියන්නේ කෙලස් යුද්ධ කියලා. නව පින්නේ බලන්න ජීවිත කීයක් අපි බිලි දුන්නද කියලා. ජීවිත කීයක් බිලි දුන්නද සැබෑ සතුට ලබන්න බැරි යුද්ධයක් කරන්නලා දිනන්. දැන් මම ආයෙත් කියන්නේ මේ ඒවා හරිද වැරදිද කියලා මම විවේචනය කරනව හැම නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. මොකද අපේ රෝල් එක තියෙන පින්තනේ ලෝකේ වෙන දේවල් විවේචනය කරන්න නෙමෙයි. අපේ ඉලක්කය අපේ අරමුණ තමයි මේ හිතක වෙන දේ විවේචනය කරන්න. ලෝක වෙන දේ විවේචනය කරන්න නෙමෙයි. ඒ නිසා දේශපාලනය කරන පිරිස් දේශපාලනය කරගෙන ගියාවේ. අපිට ඒවට ඉන්වෝල් වෙන අවශ්‍යතාවයක් නැහැ. රට ජාතිය ගැන කතා කරන පිරිස් ඒව ගැන කතා කරගෙන ගියාවේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ පවතින ඒවා තියෙන්න ඕනේ. අපි කතා කරන පිරිස් ලෝකෙන් යන හැටි. මිසක් ලෝකේ පවත්න හැටි නෙමෙයි. ඒක ටික කරන්න කවුරු හරි ඉන්නපැයි. නේද? අනික හැම මේ ටික කතා කරන්න පටන් ගත්තොත් අපිටත් පුළුවන් මේ ගැන කතා නොකර ඉන්න. නමුත් මේ ටික කතා කරන්න කවුරු හරි ඉන්නපැයි බෙන්දනේ. මොකද බුදුන්ගේ පැත්තට ඉන්න කවුරු හරි ඉන්නපැයි. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න අපි මහ යුද්ධයක් කරලා බෙන්දනේ දින්නා. දින්නද? ඔබ මොකද ලැබුපු දිනුම එද? හැමරෙම ඔබේ ගෙදරත් ලොකු පාටියක් ගත්ත ඇති. සමහරක් විට. කට්ටියට මෙන්න කියලා කාලා බීලා ඇඳලා කරලා සරසල මුළු ගමටම සමහර පින්දුන ඔබ කන්න දුන්නේ නැති එදා. ඒ ඔබේ හිතේ ඇතුළත ප්‍රීතියට. එහෙම කරපු ඔබ සති තුනකට පස්සේ ආයේ කේන්ති ගියානේ. අයියේ. බින්දේ මොකද ඔබ කරන්න ඕන යුද්ධය නෙමේ කරේ. ඒක කියන්නේ අද එක පැත්තකට සටන් වදින මනුස්සය අපිටනේ මැරිලා ගිහිල්ලා ඊළඟ ආයේ උපදිනව කොහෙද? තමන් හතුර කියලා හිතාගෙන හිටපු පාර්ශවයේ ඒ අම්මා කෙනෙක්ගේ කුසේ. දැන් ඒ දරුවා ඉපදෙනවා. ඒ දරුවා ඉපදුනාට පස්සේ දැන් එයා යුද්ධ වදින්නේ කොයි පැත්තටද? අනෙක් පැත්තට. හරිනේක වම් මතයි දකුණු මතයි ගහ ගන්නවා වගේ නේද? පින්වතුනි එක මනුස්සයෙක්. කවුද දිනන්නේ? නะ මේ දෙන මෙයාට කඩුවක් දෙනවා මෙයාට කඩුවක් දෙනවා. දෙන්නම දැන් කපා ගන්නවා. කොයි අත කැපුණොත්ද පින්වතුනි ඒ දිනන්නේ? අපි හිතලා බලන්න. මෙයාට කඩුවක් දෙනවා මෙයාට කඩුවක් ගන්නවා. දැන් මේ දෙන්න කඩු ෆයිට්. හරි කවුරු එක අතක් කැපෙනකන් ෆයිට් කරන්න ඕනේ. කොයි අත කැපුණොත් ඔබ දිනන්නේ? කියන්න බෑ. කොයි අත කැපුණොත් ඔබ පෙරදයිනේ? මොකද අත් දෙකම කාගේද? ඔබේ නිසා. ආන් ඒ වගේ පින්තුනේ ඔය කොයි යුද්ධ කරත් අන්තිමට ඔබ පරාදයි. එක යුද්ධයක් කරන්න වටින්නේ. ඒ තමයි කෙලෙස් යුද්ධේ. ඒ යුද්ධ කරත් පින්තුනේ ලෝකෙන් සතුට හොයපු පිරිසක්. ඒකන අපේ රට එකට තියෙන්න ඕනේ බහුමික අඛණ්ඩතාවය. අන්න ඒක රැකිලා තියෙනවා නම් තමයි අපි සතුටෙන් ඉන්නේ. තව පිරිසක් කිව්වා අපේ රට වෙනම තියෙන්න ඕනේ. අන්න ඒක ලැබුණොත් තමයි අපි සතුටෙන් ඉන්නේ කියලා. ඉතින් එදා පින්වතුනේ ওই දෙපාර්ශවෙම තරදුනා. ඔය වගේ තමයි පින්න ඔබේ ජීවිතේ හැම සංදිස්ථානයකම ගත වෙච්ච. හිතන්නකෝ ඔබේ සහෝදරයෙක් එක්ක රණ්ඩු වුණා මොකක් කරේ දෙහිකට. දැන් පොඩි කාලේ නම් සමහර පින්දනේ පොතකට පැන්සලකට පෑනකට රණ්ඩු වුණා ඇති. නමුත් ලොකු ලොකු වෙන්න ඔබ රණ්ඩු වෙනවා ගෙවල් වලට, ඉඩම් වලට. වැඩි හරියක් ඉඩම් අඩු තියෙන ඔබ හිතන්නේ කවුරු කවුරු අතර වෙන්නේ නැද්ද කියලා. ජීවිතේ දකම නැති මිනිස්සු අතරද? නෑ පින්නේ එක කුස උපන් දරුව අතර. තමයි වැඩිපුරම ඉඩම් අඩු තියෙන්නේ. අයියලා මල්ලිලට. නැත්නම් අක්කලා නංගිලට. ඔන්නෝම තමයි වැඩිපුර මිඩන්න උඩු තියෙන්නේ. මොකද බෙදා ගන්න බැරි යවුවා. එකම අම්මගේ දරුවෝ අතර තමයි වැඩිපුර මිඩන්න උඩු තියෙන්නේ. ඔය දෙන්නන් කවුරු දින්නොත්ද පින්වදින දින්නේ? අම්මට. මම ඔබ කෙනා හිතලා කියන්න බෑ. අම්මට පොඩි පුතා දින්නොත්ද දිනන්නේ, ලොකු පුතා දින්නොත්ද දිනන්නේ? අම්මලා මොකද්ද කියන්නේ? මේ පුතේ උඹලා කරන විකාර වැඩ නවත්තහල්ලා. ලැබිලි ලැජ්ජ නැද්ද? උඹලා දෙන්නටම කිරි දුන්නේ මන් නේද? මම මේ සමහර ගෙවල් වල ඔය මට්ටමට ඇවිල්ලා ඉතින් කතා නොකර යනවා නේද? සමහර ඔබ දන්න ගෙවල් ඇති. සමහර මම කියන්නේ ඔබේ ගෙදර කියලා. ඔබ දන්න ගෙවල් ඇති. අන්න ඒ මට්ටමේ යන්කො. ඔබ දන්න ගෙවල් ඇති. අයියලා මල්ලලා කතා කරන්නේ. දුවයි පුතයි කතා කරන්නේ ඇයි හොඳයක් නැහැ ඒ දෙන්න අතර? ඇයි? ඉඩම් නඩුවා. මම පින්නේ ඒව ඇති. ඒකට හේතුව ඇයි? ඒ දෙන්නම හිතන් ඉන්නවා පින්නේ සතුට තියෙන්නේ ඉඩමක කියලා. පින්නේ සතුට තියෙන ඉඩමක නම් හරිද? ඒ ඉඩමේ තනකොළ කන හරක කොච්චර සතුටින් ඉන්න ඕනේද? බින ඒ නිසා මේ අපි 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 මනුස්ස මට්ටමටවත් එන්න ඕනේ පින්වතනේ. මේ 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 තථාගතයන් වහන්සේගේ දහම පරිහරණය කරගෙන මනුස්ස මට්ටමටවත් අපි එන්න ඕනේ. ඔබ අපි හැමෝම පින්වතනේ හොඳ අවබෝධයට පත් වෙන්න ඕනේ. බාහිර ලෝකයේ සතුට හොයන වැඩ පිළිවෙල කිසි තේරුමක් නැති වැඩක් කියලා. ඔබර යන්තම් දිවි පැවැත්ම ගත කරගන්න පින්වතනේ කරන්න ඕන කොටසක් ඇති. ඒ නිසා මම කියන්නේ ඔබට තියෙන ඔක්කොම ටික දැන් ඕන කෙනෙක් ඇවිල්ලා අරන් ගියාවේ ඔබට උඩ බලන් ඉන්නයි තියෙන්නේ කියලා. මම කවදාකවත් එහෙම කියන්නේ නැහැ. මොකද ප්‍රායෝගික වෙන්න බෑ ජීවිතේ. ඔබට යැපෙන යම් ප්‍රමාණයක් අවශ්‍යයි පින්වතුනි ජීවිතේ. ඔබට යන්න එන වාහනයක් ඕන ඇති. ඔබට ඉන්න ගෙයක් දොරක් ඕන ඇති. හරිද? ඊටස් ඔබට රස්සාවක් කර කියාගෙන එහෙම එකක් ඕනේ. යමක්ම කරියම්බ කරගන්න ඉගෙන ගන්න ඕනේ. පින්වතුනි අවශ්‍ය ටික කරගන්න. නමුත් එතනින් එහාට ඔබේ සතුට කියන එක ඔය එක දෙයක රඳාපවත්වන්න හදන්න එපා. සතුට ඒ එකකින්වත් එන්නේ නැහැ ඔබට. ඒක කිය බුදුන් සරණ යනවා කියලා කියන්නේ පින්වතුනි සතුට බාහිරෙන් හොයන්න පුළුවන් කියන අදහස ඔබේ හිතෙන් අතහැර ගන්න ඔබ සූදානම් නම් ආන්නේ කෙනා තමයි බුදුන් සරණ ගිහපු කෙනා. දැන් මම ඔබෙන් ආවදෙත් අහනවා. ඔබ ලෑස්තිද බාහිර ලෝකෙන් සතුට හොයන්න පුළුවන් කියන අදහස අතහැර ගන්න? මම කියනවට නෙමෙයි හැබැයි. ඔබට වැටහෙන්න පටන් ගන්න තියෙන්න ඕනේ දැන්. දැන් අලුතෙන් ආපු පින්වතුන්ට පවා මේක තේරෙන් යන පටන් ගන්න තියෙනවා. එකම දෙයකින් පින්වතුනි අපි හැමෝටම සතුට දෙන්න පුළුවන් නම් විතරයි අපිට කියන්න පුළුවන් ඒ දෙයින් මිනිස්සෙක් සතුට කරන්න පුළුවන් කියලා. මේ මල් බොකේක දැක්කහම පින්වතුනි ඔබ කෙනෙක්ට සතුටක් ඇති වෙනවා, තව කෙනෙක්ට එහෙම කිසිම ගාණක් නැහැ. එහෙනම් මේකෙන් සතුට දුන්නේ නැහනේ. බාන ගෙගේ જાති කෑම කන මිනිස්සු. කේක් කෑල්ලක් කන්න කෙනෙක් කැමති, අනෙක් අය කේක් කන්න කැමති නැහැ. එහෙනම් කේක් වලින් සතුට දෙනවා කියලා අපිට කියන්න බෑ. ඇයි? දෙනවනම් හැමෝටම දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැහැ. ඔබ ආස කරන මොහොතේ බීම જાතියක් තියෙනවා. ඒක බොනකොට ඔබට හරි ආස්වාදයි. ඒ බීම එක බොනකොට පින් සමහර ඔබම කියලා නැද්ද? මේ නම් ගිමෙන මේකෙන් පොඩ්ඩක් බීලා බලන්නකෝ. මා රහින්. එයා ගත් කරරම් බින්ද කඩේ පොඩ්ඩක් අරගෙන යනවා. මොකක්ද මේ ජරාව? කියලා ආයෙ ඔබට දෙනවා. එහෙම වෙලා නැද්ද? දැන් ඔබ රස කර කර වෙනිවැල් ගැටබනවා. පොඩි එකට දීලා බලන්න. දැන් පොඩි හරි පින්නේ ගෙදර මැල්ලුම් කන්න උගන්නන්න කොච්චර කල් ගියාද? අමාරුයි. මොකද ඒකට හේතුව පින්නේ ඒ දරුවන්ට එහෙම එකක් තේරෙන්නේ නැහැ. මොකද ඔබ ඉස්සලා දෘෂ්ටියක් දෙන්න ඕනේ. දෘෂ්ටියක් එක්ක තමයි පින්නතේ ඔය ආශාවාදී කියන එකක් හිතට එන්නේ. එහෙනම් ඒක කවර කවදාකවත් මේ බාහිර ලෝකයේ තියෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් බින්දින හැමෝටම හැමෝම මිතුරු වෙන්න එපැයි. කොහොමද ඔබට ඔබේ හොඳම යාළුව තව කෙනෙක්ගේ හතුරෙක් වෙන්නේ කොහොමද? ඔබ 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 ආසම කරන කෙනා තව කෙනෙක්ට පෙන්වන්න බෑ. එහෙම නැද්ද? එහෙම වෙන්නේ ඇයි එහෙනම්? එහෙනම් ඒ සතුට කියන එක ඒ පුද්ගලයාගෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔන්න ඔය ටික ඔබට තේරුම් ගන්න පටන් ගන්න ඉතින් එතන ඔබට වැටහෙන්න ඕනේ. එහෙනම් මේ බාහිර ලෝකයේ සතුට කියන එක ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ කියලා. එහෙනම් බාහිර ලෝකෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නම් අන්න දැන් ඔබ වෙනදී බුදුන් සරණ යන්න ඇවිල්ලා. එහෙනම් ඔබට දැන් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. එහෙනම් කොහොමද සතුට ගන්නෙ? බාහිර ලෝකෙන් නෙමෙයි. ඒ කියන්නේ අපි සතුට ඕනේ කියන එක අතහැර ගන්නද හිතෙන්? සතුට එපාද එහෙනම් අපිට? නැහැ නැහැ. සතුට එපා නෙමෙයි. සැබෑ සතුට ගමු. ඒකගේ නත්තිමේ සරණම් බුද්ධෝමේ සරණම් වරන් කියලා කියන්නේ සැබෑ සතුට පිණිස මම කළ යුතු දේ කරනවා කියන එක තමයි ඒක සරල තේරුම. සැබෑ සතුට පිණිස. සම්බුදු ශාසනයෙන් කරන්නේ අන්නේ දේ පිණිසනේ. ඔබට සැබෑ සතුට අඳුනලා දෙන එක. එහෙනම් මොකද මේ සැබෑ සතුට? ඔබ තේරුම් ගන්න ඕන කොටස තමයි පිටින් ආශ්‍රාදයයි සතුටයි කියලා දෙකක් තියෙනවා මේ ලෝකේ. ආශ්‍රාදය කියලා කියන්නේ හිතක් පීඩාවට පත් වුණාට පස්සේ ආන් ඒ පීඩාවෙන් නිදහස් වෙනකොට හිතට දැනෙන විදිය. සතුට කියලා කියන්නේ ඒ පීඩාවට පත් නොවීම හිත සාමාන්‍යයෙන් තියෙන විදිය. ඔය එක හිතකටවත් පින්වතුනේ ඕමනා කියලා જાතිය ඇති වෙන්නේ නැහැ. නවත ඔබට කියන්නේ මට අර කෝනේ මේ කෝනේ කිය කිය. ඔය හිතකට නෙමෙයි ඔය දැනෙන්නේ. ඔය තියෙන පින්දුනේ විකෘති වෙච්ච හිතක්. සාමාන්‍ය හිතකට එහෙම දැනෙන්නේ නැහැ. මොකද මේ සාමාන්‍ය හිතක් හටගන්නේ නැහැ. ඒ වගේ දෙයක් දැනෙන්න. සාමාන්‍ය හිතක් හටගන්නේ පින්දුනේ මේ ලෝකයේ තියෙන රූපයක් දැනගන්න. දවඩ මේ සද්ද ඇහෙනවනේ. අඟුන හැමෝට මේ සද්දේ. ඔන්න ඔය සද්දේ මේ මෙතනින් නිකුත් වෙච්ච වෙලාවේ නැත්නම් මේ කම්පණය නිකුත් වෙච්ච වෙලාවේ පින්වතුනේ මේ ලෝකේ යමක් සිද්ධ වුණා. මොකද සිද්ධ වුණේ? කම්පණයක් සිද්ධ වුණා. මේ ලෝකේ සිද්ධ වෙච්ච යමක් දැනගන්න යාන්ත්‍රණයක් හඳුනගන්න යාන්ත්‍රණයක් ඔය කය ඇසුරු කරගෙන තියෙනවා. හැම කයක් ඇසුරු කරගෙන මේ යාන්ත්‍රණේ තියෙනවා. අන්න ඒ යාන්ත්‍රණයට අපි නමක් දාලා තියෙන මොකක් කියලාද? හිත කියලා. එහෙනම් හිතක් තියන්නේ තනිකරම මේ බාහිර ලෝකයේ සිදුවෙන යම් සිදුවීමක් දැනගන්නයි හඳුනගන්නයි එච්චරයි. දැනගන්න. දැන් නිවුස් තියෙන්නේ මොකටද? ප්‍රවෘත්ති යන්නේ මොකටද? ලෝකෙ වෙච්ච දේවල් දැනගන්න නේ. දැනගන්න, තේරුම් ගන්න, හඳුනගන්න. ඕකට නිවුස් තියෙන්නේ. මෙන්න ඔය හිතත් ඒ වගේම තමයි. ඔය හිත තියෙන්නේ තනිකරම පින්විතින ලෝකෙ සිදුවෙන දේවල් දැනගන්න. ඒකෙන් කියන්නේ ඒවා දැනගන්න හරි ආසයි කියලා. එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. දැනගන්න. එහෙනම් ලෝකේ යමක් සිද්ධ වෙනකොට ওই හිතට ඒක දැනෙනවා. එච්චරයි. හැබැයි ඔබ දන්නවා පින්නේ එතනින් එහාට කියපු දේක් ওই හිතේ සිද්ධ වෙනවා කියලා. ওই හිතට හිතන මෙන්න මේ වගේ දේවල්. මොකක්ද? අන්න ඔබට හිතෙනවා ප්‍රශ්නයක් එනවා. මොකක්ද? අනේ මට කියන්නකො මොකක්ද කියලා. කොහෙන්ද ඒක ආවේ? අර ඔබට අමතර ප්‍රශ්න තියෙන පින්වතුනේ. සා ඊට පස්සේ තව ඔබට හිතෙන්නේ ඒක හරි ලස්සනයි නේ. ඒ ඒ ඒ ඒ රූපේ හරි ලස්සනයි නේ. ඒ වගේව තව කොහෙන්ද ගන්න පුළුවන්? සමයි. ඒ ඇහිච්ච ඒ නාදය හරි ලස්සනයි නේ. හරි මිහිරියි නේ. ඒ වගේව තව කොහෙන්ද ගන්න පුළුවන්? ඔබ ওই ප්‍රශ්නේ අහනකොට මම පිළිගන්නව නේද? ඔබ දැන් හිතන් ඉන්නවා කියලා ඒ වයින් ඔබට සතුට වෙනවා කියලා. පිළිගන්නවද? රූපයක් ඔබට ඇහැට පෙනෙද්දි ඔබට හිතෙනව නම් මට තව එක බලන්න තිබ්බනම් කියලා. දැන් ඔබ ඇයි ලස්සනයි කියලා කියන්නේ රූපය? ඒ රූපේ දකිද්දි ඔබට තව එක බලන්න තිබ්බනම් හොඳයි කියලා හිතනකොට නේද ඔබ කියන්නේ ඒක හරි ලස්සනයි කියලා. මට තව බලන්න තිබ්බනම් කියලා ඔබ කියනවා. තව බලන්න තිබ්බනම් කියලා ඔබ නිකන් ඉන්නේ නැහැ නේද පින්වතුනි? මොකද සාමාන්‍යයෙන් කරන්නේ? ඒක හොයනවානේ. ඒක හොයාගෙන යනවා. සමහර ඔබ සල්ලි දීලා ඒක බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සීමාවල් නැහැ පීඩාවක් ආවට පස්සේ. එන්නේ මිනිස්සුන්ට පීඩාවක් ආවට පස්සේ සිහි කල්පනාව තියෙනව නම් මට කියන්න ඔබ ලිංගාශ්‍රිත රෝග කියලා જાතියක් තියෙද රෝගේ? මං කියන්නේ නොදැනුවත්ව හැදෙනව ගැන නෙමෙයි. සමහරට දරුවෙක් ඉපදෙනකොට අර එහෙම එකක් වෙලා ඉන්න පුළුවන්. මං කියන්නේ එහෙම එකක් නෙමෙයි. බාන පීඩාවක් පීඩාවට පත් වුණාට පස්සේ මිනිසුන සිහිය නැහැ පේනතුනේ. මොකද පීඩාවට පත් වුණාට පස්සේ මෙතන හිතන්නේ නැහනේ. මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා මොකද ඒ හිතට හිතෙන් ඒ හිතෙන් පස්සේ මේක ගැන හිතන්නේ. ඔය ඔබ තේරුම් ගන්න පේනතුනේ හැම වෙලාවකම හිතක් හටගන්නේ. හිතක් පීඩාවට පත් වුණාට පස්සේ ඒ හිතට ඕන එක දෙයයි. ආන්ගේ පීඩාවෙන් නිදහස් වෙන්න. මිනිසු රණ්ඩු වෙන්නේ ඒ නිසා. මිනිසු කාමයෙන් බරිත වෙලා ඒ කාම සම්භෝගීව කටයුතු කරන්න බැඳෙන ඒ නිසා. මම මේ කියන්නේ ඒවා ඊයජරාව කියලා නෙමෙයි පින්දුනේ. ඒකයි මම කියන්නේ. අපි මේ හැම දෙයක් දිහාම බලන්න ඕන පින්දු බොහොම බුද්ධිමත් විදියට. හිතක් දිහා බලබලයි හිතට අපහාස කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අනුකම්පා කරන එක. රාගයට පත් වෙච්ච හිතකුයි ද්වේෂයට පත් වෙච්ච හිතකුයි පින්දු දෙකම පීඩාවට පත් වෙච්ච හිත. ඔබ දකින්න ඕනේ එච්චරයි. එහෙම නැත්තම් පින්දුනේ ඔබ ඔබට හිතේ තියෙන මෙත්තාවක් නෙමෙයි. ඔබ මෛත්‍රී වඩන වෙලාවට මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. ඔබ දැන් ලෑස්ති වෙනවා මෛත්‍රී වඩන්න, හරි? අපි ආරේ මෛත්‍රී වඩන්න ලෑස්ති වෙනවා කියලා අපි හිතමු. මං කියනවට මෙන්න මෙහෙම කාරණාවක්. එක්තරා මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා කෑම කන්න හරි ආසයි. එක එක જાති කෑම කන්න ආසයි. දැන් අපි බිස්කට් කන්න ආසයි. ඒ මිනිසයා බිස්කට් අරගෙන කනවා පුදුම පෙරේදකමකින් බිස්කට් කනවා. දැන් මම ඔබට කියනවා පිළිදෙන මේ මිනිසයා ගැන මෙත්තාව වඩන්න කියලා. හරිද? මං කියනවා තව එක්කෙනෙක් ඉන්නවා. ඒ මිනිසයාට පොඩි ළමයින්ව පෙන්වන්න බෑ. හරි ආසයි පොඩි ළමයින්ට. ඒ කියන්නේ මේ ළමයින්ට ආදරය කරන්න නෙමෙයි. වැරදි වැඩවලට. දැන් ඔබ අහලා තියෙනවානේ සාමාන්‍ය වෙන්නේ හිරගත වුණොත් එහෙම ඒ වගේ මිනිස්සු, ඒ කියන්නේ ළමා අපචාර වලට එම අවුච මිනිස්සු හිරගත වුණොත් එහෙම මේ මිනිසුන් ඉතුරු කරන්නේ නෑ. හිරේදී. මොකද ඒවා සමාජය දකින්න පිළිදී බොහොම පිළිකුල් දේවල් විදියට. ඒ කියන්නේ බොහොම හරිම නීච නින්දිත මට්ටමේ තමයි සමාජය දකින්නේ. නමුත් බිස්කට් කන්න කැමති මිනිස්සයා ඒක එච්චර නීච නින්දිත නෑ. ළමා අපචාර කරපු කෙනා හරිම නීච නින්දිතයි. මං කියන්නේ මම දකින්න පැත්ත වෙනකන්. පීඩාවට පත් වෙච්ච හිත. මං කියන්නේ ලෝක සම්මතින් දෙකම සමානයි කියලා. මං කියන්නේ එහෙනම් බිස්කට් කන්න කැමති මනුස්සය තිරේ දාන්න කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. අපි එතනින් එහාට ගිහිල්ලා දකින්න ඕනේ පින්විතනේ හිතක් පීඩාවට පත් වුණාට පස්සේ හිතකට සීමාවක් නැහැ ඒක තුළ. මොකද පීඩාවට පත් වෙච්ච හිතට ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්න. ඔබට පුළුවන් මම මේ කියන දේ කරන්න. එහෙම කරන්න පුළුවන් නම් ඔබ ගොඩාක් ඉස්සරහට කිපු කෙනෙක් මේ ධර්ම තුල. මෙන්න ප්‍රශ්නේ. මෙතන ඇති පින්දුනේ සමහරවිට පොඩි කාලේ කාගේ හරි අතෙන් ඔබ අපහසුතාවයකට පත් වෙච්ච පිරිස්. සමහරට මාමා කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ඉස්කෝලේ යන කාලේ අයියා කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට නැන්දා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා, අපි දන්නේ නැහැ. හරි, ඔබ දන්නවා. කාගේ හරි අතෙන් ඔබ අතවරයකට ලක් වුණා. සාමාන්‍ය මෙච්චර කාලයක් ඔබ තාම එක ගැන කාටවත් කියලාත් නැහැ. එහෙම වෙච්ච අවස්ථාව. ඉතින් අද ඔබට පුළුවන්ද ඒ සිදුවීම දිහා බලලා හිතක් පීඩාවට පත් වුණාට පස්සේ වෙච්ච දෙයක් විතරයි කියන තැනින් නවත්තන්න. අර ඒ මනුස්සයා ගැන තරහක්, කේන්තියක්, ක්‍රෝධයක්, වෛරයක් ඔබේ හිතට ගන්නේ නැතුව. මොකද එහෙම ගන්නවා නම් පින්විතනේ ආපවසරයක් ওই හිත පීඩාවට පත් වෙලා. දිනේ මේ රහත් වෙනවා කියලා කියන්නේ අමුතුම දෙයක්. සාසනය තුල පින්විතනේ අපි කාටවත් වෛරක් කරන්නේ නැහැ. ඔබට අවඩක් අසාධාරණයක් කරපු කෙනෙක් පින්විතනේ ඔබ දකින්න සුදුසු නැහැ. ඔබ දකින්න ඕනේ පින්විතනේ පීඩාවට පත් වෙච්ච හිතක්. පීඩාවට පත් වෙච්ච හිතක් ඒ පීඩාවෙන් නිදහස් වීම පිණිස යමක් කරා. අන්නේ කරපු දේ තමයි ඒ. එහෙනම් ඒ හිත ගැන ඔබට ඇති වෙන අනුකම්පාවක්. බලන්න ඔබට එච්චර සමාවක් දෙන්න පුළුවන්ද කියලා හිතේ. දැන් අපි ගාවට එන අනගාරික මහත්තුරු මහත්මියලා ඒගොල්ලෝ පින්නේ ඒගොල්ලන්ගේ ජීවිතවල කතා සම්පූර්ණයෙන්ම අපි ඉස්සරහ දිගාරිනවා. සමහර අයගේ අම්මලා තාත්තලා බවවත් දන්නේ නැහැ පින්නේ මේ වෙච්ච දේවල්. පොඩි කාලේ වෙච්ච දේවල්. සමහර ඒවා ඒවා කියන්න බෑ. මොකද අම්මගේ අයියා ඇත්තෙන් ඒක උනේ. ඒ නිසා අම්මටවත් කියන්න බෑ ඒක. එයා විඳින්නේ දිගහරිනවා. සාමාන්‍ය විඳින්නේ මම හිතන්නේ අපේ රටේ වුණා 80%කට එහා පැත්තේ ළමයි යම් අවස්ථාවක ඒ වගේ දේවල් වලට ලක් වෙනවා. 80%කට එහා පැත්තේ. ඒක විඳින්න අද බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. අපි ඒකට දකින්න හේතුවක් තියෙනවා. වෙන හිත් පීඩාවට පත් වුණාට පස්සේ පීඩාවෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ? හිත කරනවා ඒක. ඒකයි මිනිසුන්ට දහමක් දෙන්නේ නැත්තම් පින්තුනේ මිනිසුන් හිරේ දහනවා කියලා බය කරන්න බෑ හැමදාටම. අයි හිරේ යනවා කියලා දන්නේ නැතුවද මිනිස්සු ඔය කරන්නේ? හ්ම්? මිනිස්සු හොරකම් කරන්නේ හිරබත් කරන්නයි කියලා දන්නේ නැතුවද? දන්නවා. නමුත් ඒ වෙලාවට මොකද වෙන්නේ? ඒ ඔක්කොම අමතක කරනවා. මිනිස්සු අනාරක්ෂිත ලෙස යම් යම් කාම සම්භෝග වල යෙදෙද්දි පින්තුනේ ඒගොල්ලෝ දන්නේ නැද්ද මේකෙන් ලෙඩ හැදෙන්න පුළුවන් කියලා? දන්නේ නැද්ද? ඒ කියන්නේ ඉස්කෝලේ පැත්ත පළාතක ගිහිල්ලා නැද්ද? දන්නවා. ටීවී වලව දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් ඇයි ඒ වෙලාව ඒවා කරන්නේ? පීඩාවටපත් වුණාට පස්සේ බින්දුනේ හිතට සිහියක් නැහැ වෙන දෙයක් ගැන. බලන්න ඔබට එච්චර දුර ගිහිල්ලා බලන්න පුළුවන්ද කියලා හිතක් දෙහා. ඔන්නෝම බලද්දි බින්දුනේ ඔබට හිතක් ගැන කවදාකවත් තරහක් ඇති වෙන්නේ නැහැ. ඔබට ඇති වෙන්නේ මනුකම්පාවක්. ඒකයි පින්දුනේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ සංඝයා වහන්සේලා කියලා කියන්නේ යම් ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්නේ තමන්ට කවුරු හරි ගැහුවත් බැන්නත් අපහාස කරත් නිඳා කරත් කැපුවත් කෙටුවත් පින්වතුනි මතක ඇන්නේ සුණාපරන්තක භික්ෂුව කැපුවත් කෙටුවත් පින්වතුනි උන්වහන්සේට ඒ පුද්ගලයෙක් ගැන තරහක් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව පින්නේ මොකක්වත් නෙමෙයි. උන්වහන්සේ හොඳ නිසා නෙමෙයි ඒ ධම්ම අවබෝධය. දහම් අවබෝධය පින්වතුනි උන්වහන්සේ දකිනවා මෙතන ඉන්නේ නරක මිනිස්සෙක් නෙමෙයි. මෙතන මෙතන තියෙන මොකද්ද? පීඩාවට පත් වෙච්ච හිතක්. පීඩාවට පත් වෙච්ච හිතක්. දැන් මම ඔබට උදව් කරන්න පින්වතුනේ සමහර ඔබේ ජීවිතවල ඇති ඒ වගේ පරිච්ඡේද. සමහර විට ඔබේ ජීවිතවල ඇති ඔබට සමාව දී ගන්න බැරි පිරිස. මං අද මම ඔබට ආරාධනා කරන්න ඔබ අපි හැමෝම හොඳ මිනිස්සු වෙමු. ඒ ඔක්කොටම සමාව දෙමු. එහෙම කට නෙමෙයි මම මේ කියන්නේ. මේ ඒ වගේ මේ මොන්ටිසෝරි කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. මම ඔබට කියන්නේ ඊට වඩා හොඳ අවබෝධයකට එන්න. ඔය තිබ්බේ පින්දුනේ හිතක්. ඒ හිත පීඩාවටපත් වුණා. හිත පීඩාවටපත් වෙච්ච වෙලාවේ පින්දුනේ හිතේ ඒ පීඩාව රිලීස් වෙන්න ඕන වෙලාවට ළඟ හිටියේ ඔබ. ඒකයි ඔබ ඒකට අහුනේ. ඒ ඉතින් ඔබේ විපාකය. ළඟ හිටියේ ඔබ. අපේ සමහර තරුණ දරුවෝ පින්දුනේ අපිට අවිල්ල කියන අපේ හාමුදුරනේ මං අපේ අම්මයි තාත්තයි මාව මේ වයසින් දුන්න එක හොඳයි. නැත්තම් තව ටික දවසකින් මට අම්මා ගැනත් ඒ වගේ අදහස් එන්න පටන් ගන්න තිබ්බේ. එනවා. ඒකයි මම මේ කියන්නේ අපේ ගාවට ඇවිල්ලා ඉන්න අනගාරික දරුවෝ හරි මේ මහ පුදුම මොකුද මුන් කියලා ඔබට හිතෙන්න නෙමෙයි පින්තුනේ. ලෝකේ ගොඩක් අය එහෙම තමයි. නමුත් පින්තුනේ ඒගොල්ලන්ට දහමක් නැහැ. ඒගොල්ලෝ නිසා සරණක් නැහැ, පිහිටක් නැහැ. ඒ අය සරණ පාවා දීලා තියෙන්නේ. මොකද ජීවිතේ ඉන්ටර්නෙට් එකත් එක්ක, ඉතුරු කරස ජීවිතේ ටීවී එකත් එක්ක, අනෙක් කරස ජීවිතේ තමන්ගේ ඉස්කෝලේ යාළුවොත් එක්ක. ඒක නපි කියන්නේ පින් අද කාලේ නම් දරුවෙක් ඉස්කෝලේ යවලා ඒ දරුවා පරිස්සම් කරන්නේ කොහොමද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. මොකද ඉන්නේ අසත්පුරුෂයෝනේ. වෙන හේතුවක් නැසේ. ඒ ඉන යාළුවෝ නරක නෙමෙයි. ඒ යාළුවන්ගේත් හිත් පීඩරටපත් වෙච්ච පිරිස්. ඒ නිසා හිතක් පීඩාවටපත් වුණාට පස්සේ ඒ හිත දන්නේ පීඩාවෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන කියලා. ඔබ බලන්න පින් ඔබට පුළුවන්ද කියලා. අන්නේ අතීතයට ගිහිල්ලා ඒ සිදුවීම වෙච්ච වෙලාව එතන තිබ්බේ හිතක් විතරක් බව දකින්න. පීඩාවටපත් වෙච්ච. එතකොට ඔබට තේරෙයි පින් මම මේ කියන කාරණාව. බිස්කට් එකක් ගන්න ආස වෙච්ච හිතයි අර වගේ හිතකුයි දෙකම පින්ගඳන පීඩාවටපත් වෙච්ච හිත. එක හිතක් තියෙන පුළුවන් දැඩි ලෙස පීඩාවටපත් වෙච්ච. තව හිතක් ඉතින් බිස්කට් එකක් තිබ්බ කනෝ නැත්නම් ඉතින් කමන්නේ ඔන්න එමු. අන්නේ මට්ටම හිත පීඩාවටපත් වෙච්ච. අන්තිමට දෙකේම තියෙන පිටේ පීඩාවටපත් වෙච්ච හිත. ඒකයි ඔබේ ආර්ය ගමන පටන් ගන්න යන්නේ එතනින්. ඔබේ ආර්ය ගමන පටන් ගන්න පින්වතුනි හැමෝටම සමාව දෙන්න පුළුවන් කමින්. හැමෝටම සමාව දෙන්න පුළුවන් කමින්. හැමෝටම සමාව දෙන්න නම් පින්වතුනි ඔබ තේරුම් ගන්න මේ හැමෝමක් නෙමෙයි ඔය හිටියේ කියලා. හිතක් තිබ්බේ කියලා. අද ඔබට ඒ සිදුවීම මතක් වෙද්දී ඔබට ආපහු හිතට පීඩාවක් එනවා නම් ඔබ ආපහු තේරුම් ගන්න පින් ඔය තියෙන මේ මොහොතේ හිතත් පීඩාවටපත් වෙලා. ඒකට හේතුව ආපවසරයක් බාහිරින් සතුට හොයන නිසා. කොහොමද? ඔය හිත කැමති නැහැ ඒ වගේ දෙයක් මට වුණා කියලා හිතෙනවට, මතක් වෙනවට. මට වුණාට කැමති නැහැ. මට වෙනවට කැමති නැහැ ඒ වගේ දේවල්. මොකද ඒ වගේ දේවල් ඔබ හිතන් ඉන්නේ ඔබට ඔබට කැළලක් ඒවා. ඔබට ඒවා නරක දේවල්, නීච දේවල්. ඔබේ පිරිසුදුකම නැති වෙච්ච දේවල්. ආදි වශයෙන් ඔබට හිතෙන දේවල් ඒ. ඔය හැමෝටම බින්දිනේ මේ සාසන නිදහස් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ කොයි පාරක ගියත් කමක් නැහැ. සමහර ඔබ මේ එක පාරක ගිහිප වෙලා බින්දිනේ ඒ වගේ දේවල් ඔබට සිද්ධ වුණා. ඉතින් අලලලා දාන්න කියලා කියන අමතක කරන්න කියන එක නෙමෙයි. දැන් සමහර තෙරපි තියෙනවා එහෙම. මොකක් හරි ෂොකින් සිදුවීමක් වුණා නම් ජීවිතේ ඒක අමතක කරලා දාන්න පුළුවන් තරම් අමතක කරන්න. අමතක කරන්න ඔබ ඒක හිතන්න එපා අමතක කරන්න. හිතන වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ? ආයෙ මතක් වෙනවා. දැන් අපි සමහර අනගාරික පිරිස් වින්දෙන ඇවිල්ලා මේ මග වඩන්න මූලික අවදී අපෙන් අහනවා ස්වාමීන් වහන්සේ මට මතක් වෙනවා මම ඉස්සර මම ගිහි කාලේ බලපු ඔය අසභ්‍ය දර්ශන වගේ දේවල් ඒ චිත්‍රපටි බලපේ මට මතක් වෙනවා මං කොහොමද ඒව අමතක කරන්නේ මං කියනවා පුතේ කවුද අමතක කරන්න කිව්වේ මේ අමතක කරනවා කියලා ක්‍රමයක් නෑ සාසනය තුල ඉතින් ඒ හරිනේ මිනිස් ඇස් වහ ගන්නවා වගේ ඒකනේ ලස්සන ගෑන් ළමයි ඉන්නෝ ලෝකේ මර නිවන් දකින්න ඕනේ ඒ නිසා මං ස්පියන් ඉන්නවා දැන් නිවන්ද ඒ නිවන්ද එහෙම එකක් නෙමෙයි බින්ද නිවන කියලා කියන්නේ ඇස් අරින්න ඇත්තටම දකින්න මොකද්ද තියෙන්නේ කියලා ලස්සනයි කියලා හිතන ගෑන් ළමයා දිහා ඇස් දෙක ඇරලා බලන්න බින්දනි ඇත්තටම ලස්සන ගෑන් ළමෙක් එතන ඉන්නවද කියලා ඕක ඇස් වහගෙන කරන්න පුළුවන් හරියන්නේ නෙමෙයි ඒ නිසා පුතේ මට මතක් වෙනවා නම් ඔබ ගිහි කල බලපු දේවල් මේ රමණය කරපු දේවල් ඒවා මතක් වෙච්ච දෙන්න. ගිහිලා ගුරුවරයත් එක කියන්නේ. ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම දේවල් මතක් වෙනවානේ. ඊට ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ පුතත් එක්ක වාඩිලා පුතාට එක්ස්ප්ලেইন කරලා දෙන පුතේ ඔය තිබේ සංකාරයක් නේද? පුතාව හිතන් හිටියට ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් ඔය ආදි වශයෙන් කටයුතු කරා කියලා. පුතේ ඇත්තටම උතන මොකක් තිබ්බේ? රූපයක් නේද? වේදනාවක් නේද? ඔය තිබේ සංඥාවක් නේද? ඔය තිබේ සංකාරයක් නේද? පිටින් පුතේ ඔය ගැන තිබේ හැඟීමක් නේද? පිටින් අන්නේ මානසිකාරයට ඒ දරුවා පත් වෙනකොට ආය අමතක කරන්න දෙයක් නැහැ. ඒ හිත නිදහස් වෙනවා. මොකද මේ කාමය කියලා කියන්නේ එළියෙන් එන එකක් නෙමෙයි. කිසිම රූපයක නැහැ මේ ලෝකේ කාමය. කිසිම රූපයක නැහැ විදිහ මේ ලෝකේ තරහව. ඔය ඔක්කොම හිතක් ඇතුලේ හටගන්න දේවල්. හිතක් ඇතුළේ ඒවා හටගෙන පිටින් දහම නැතිකොට එහෙනම් දහම දැම්මම මොකෝ වෙන්නේ සං සිඳෙනවා හිතක් සං සිඳෙනවා එනිසා මම මෙන්න හැම පින්වතුන් මේ ඔබ සීල දනන මම මේ කියන්නේ පින්වතුන් ඔබ අමතක කර කර නිවන් දකින්න හදන්න එපා ඔය ජීවිතේ වෙච්ච සිදුවීම් මේ තියෙන්නේ අල්ලල දාන්න කියලා මම අදහස් කරේ අමතක කරන්න කියන එක නෙමෙයි අල්ලල දාන්න කියලා කිව්වේ පිංගදින ඔය ජීවිත ආපු ගමනේ එක එක දේවල් ඇති ඔබට අද හරි අකුලක් දැනෙනවා ඒව ගැන හරි අප්‍රියයි සමහරව ඔබට කේන්ති යනවා ඒ තාම ඔබට ඔබට සමාව දී ගන්න බැරුව ඇති සමහර පිරිස් වලට සමහර ඔබේ තාත්තා ගැන වෙන්නේ නැති ඔබට සමාව දී ගන්න බෑ සමහර තාත්තා වෙන පොඩි කාලේ නම් තාත්තා දීගෙනම හිටියේ ගෙදර කොහෙලයි ගෙදර කසිපු ගහලා හිටියේ තාත්තා ඒ නිසා ගෙදරයි බලාගත්තේ නැහැ කටගොන්න බීගෙන තමයි මුළු දවසම ගත කරේ. ඒ නිසා අම්මට ගැහුවා. අම්මා බලාගත්තේ නැහැ, දරුවංග බලාගත්තේ නැහැ. ඔබ හැදුනේ gedera hari තරහකින්. පුදුම කේන්තියකින් හැදුනේ. ඒ නිසා අද ගොඩක් දැඩි චරිතයක් කියලා ඔබ කතාවක් හදාගෙන තියෙනවා අපෙන් අතරේ. මං කියන්නේ අන්නේ කතාවෙන් එළියට එන්න. ඔබ සැබෑවට මුණ දෙන නම් පින් අතරේ ඔබ ඔය එක එක කතන්දර හදාගෙන excuse හදාගෙන ඉන්න ලෝකෙන් එළියට එන්න. මොකද නැත්නම් ඔබට හැමදාම පුළුවන් මිදින ඔන්න ඔය එක්ටම් ගේ හදාගෙන ඒක උට නැගලා ඉන්න. ඇයි මම මෙච්චර දැඩි? අපේ තාත්තා හරි දරුණුයි. මම දැකලා තියෙන ඕනතරම් ඒ වගේ කතන්දර කියන මිනිස්සු. මම සාමාන්‍යයෙන් නපුරු නෑ නේ අපේ හන්දරේ. මම නපුරුයි දන්නවද? මම පොඩි කාලේ අපේ තාත්තා මට හරි නපුරුකම් කරා. ඒ නිසා මම නපුරු නා. පින්නේ තාත්තා හිටපු කාලේ හිත දැන් තියෙන්නේ. හ්ම්? මං කියන්නේ බහින්න. ඔය මාලිගාවලින් බහින්න නැත්නම් ඔය ඔබට හදාගෙන ඔය ඔබේ ප්‍රතිරූපයක් ඔය ඔබ හදාගෙන ඉන්නේ අර බල්ලෝ සැර වෙනවා වගේ බල්ලොන්ට මාස්කරු දැම්මම සැර වෙනවා කියලා කියන්නේ හරි ඔබටත් පින්දනේ පොඩි කාලේ මස්කටු දැම්ම නිසා නම් ඔබ සැර වෙලා ඉන්නේ ඔබ මොකෙද්ද ඒක ඔබ ඔබට අපහාස කරගන්න එපා ඔබට අපහාස කරගන්න එපා එනිසා වින් ඔබ ඔබ හිත ඔය ඔය කතන්දර කියනවා නම් ඔබ ගැන මම මම සැර මම පොඩි කාලේ මට හරි ගුරුවරයෙක් හිටියේ හරි සැරයි තාත්තා හරි සැරයි මං අද බොන්නේ ඇයි ඇයි බොන්නේ අපේ ගෙදර හිටියා මාමා මාමා මොකද කරේ මම බිව්වා ඒ නිසා මං දැන් බොනවා මම බිව්ව නිසා මම බොනවා ඉතින් මං කියන මාමා බිව්වේ බොලයි කටින්ද ඒ ඔක්කොම ඉන්නේ ඔය හිතෙන් හදාගන්න එක්ස්කියුස් වෙනස් වෙන්න තියෙන අපහසුකමට ඒ ඔය හිත එක්ස්කියුස් කියන පුදුම එක්ස්කියුස් හිතා ගේන්නේ පින්නේ වෙනස් වෙන්න තියෙන අකමැත්තට කම්ෆර්ට් සෝන් එක හදාගත්තට පස්සේ අන්න ඒක ඇතුළටලා ඉන්න එක එක જાති එක්ස්කියුස් කියනවා ඒක හරිනේ අපි ඔබ ඇඳෙන් බහින්න කම්මැලි දවසට උණයි කියලා හිතෙන්නේ ඔබට අද නේ ඇඟට නේ හරි අමාරු වගේ හෙම්බ්‍රිසා වගේ ඔබට හිතෙනවා ඇයි තමර අද වැරට යන්න කැමති නැහැ ඉස්කෝලේ යන කැමති නැති වුනහම පොඩි උන්ට හිතනවා බින්න උන්ට අසනීපයි කියලා හිතනවා ඒ හිතවල හැටි මොකද හිතක් පීඩාවටපත් වුණාට පස්සේ පින්තුනේ හිතක් මායාකාරී ලෝකයක් හදාගන්නවා ආන්නේ මායාකාරී ලෝකයේ සැබෑ ලෝකයක් කියලා හිත විසින් හිතට මේතු ගන්නවා ඔබ අහුවෙන්න එපා ඒවට ඒක හොඳම රැවටිලිකාරයෙක් එක බින්න ඔබ ජීවත් වෙන්නේ කවුද රැවටිලිකාරයා ඔය අවිද්‍යාව තෘෂ්ණා සාගත හිත වෙන ඔය හැම එකකින්ම දැන් සාමාන්‍යයෙන් මම මේ කතාව කියනනේ පිටින්දනේ අනගාරික ඇවිල්ලා මේ නිවන් මඟ පූර්ණේ කරගන්න උත්සාහ වෙරවිර දරන පිරිසකට නමුත් අද ඔබ ගිහි පිරිස සමායන මේ වචනේ පාවිච්චි කරාද මම කැමති වචනයක් නෙමෙයි මේක නමුත් අපි ලෝක සම්බන්ධයෙන් ආමන්ත්‍රණයක ඔබ ගිහි පිරිසක් කියලා ඔබටත් මම මේ කතාව කියන්න හේතුව පිටින්දනේ ඔබ ගැලවෙන්න ඔය 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 තැන්වල ඔය වංචනික දහම ඔය ඔබ හිර වෙලා ඉන්න ඔය වංචාවල් ඔබ ඔබටම කරගන්න වංචාවල් ඔය පොඩි කාලේ වෙච්ච දේවල් කී කිය මං අද මෙහෙම මෙන්න මේ නිසයි කී කිය ඕන තරම් මං අහලා තිනවා ඔය කතන්දර මොකද ඔබ ඔය කතාව කිව්වට පස්සේ පිටින් දැන් එතනින් යන කාටවත් බෑ ඔබ ඔබ ගාවට ලං වෙන්න මොකද ඔබට කතාවක් තියෙනවනේ කියන්නේ මං පොඩි කාලේ අතවරේට ලක් වුණා ඒ නිසා තමයි මම ටික වැඩිපුර කාමුක ගදාගත ලස්සන කතාවක් ඔය තියෙන්නේ එහෙම කතා මං අහලා තිනවා ඕන තරම් එනි බහින් ඔය මාලිගාවේ එහෙම එකක් නැහැ බින්දුතුනි මොකද පොඩි කාලේ තිබ්බ හිත නෙමෙයි දැන් තියෙන්නේ ඒ එක හිතක් දැන් එක හිතක් මේ හිත යන්නේ බින්දුනි ඉන්ඩිවිජුවල් හිත යන්නේ එහෙනම් මේ කවදාක රහත් වෙන්න බෑනේ ඔබ කියන කතාව ඇත්ත නම් කවුද කොහොමද රහත් වෙන්නේ මම පොඩි කාලේ පෘථග්ජන ඒකයි තාමත් පෘථග්ජන කවදාක රහත් වෙන්න බෑයි තියෙනවා දී රහත් වෙන දැන් හිතන්නකෝ සෝතාපන්න වෙන්නත් බෑ ඇයි පෘථග්ජනයි පොඩි කාලෙත් මම පෘථග්ජනයි නිසා මම දැන් හැමදාම පෘථග්ජනයි ඉතින් පෘථග්ජන සෝතාපන්න හිතර කලින් හිත මොන හිතක්ද පෘථග්ජන හිතක් එහෙනම් හිතක් ගන්න වෙනස් වෙන නිසා නේද පින්තුනේ කලින් හිත වගේ වෙන්න ඕනේ නැහැ ඊළඟ හිත මම මේ ඔබව නිදහස් කරන්න මම මේ කතා කරන්නේ පින්තුනේ ඔබව නිදහස් ඔබ නිදහස් වෙන ඔබ හදාගත්ත මකුළු දැලෙන් ඔබ එළියට එන්න ඔබ හදාගත්ත ජාලාවක් ඔය හිර වෙලා ඉන්නේ. හරියට මකුලුව හදාගත්ත ජාලාව හිර වෙලා ඉන්නා වගේ, දැලේ හිර වෙලා ඉන්නා වගේ බෙදෙන ඔබම හදාගත්ත ජාලාවේ ඔබ හිර වෙලා ඉන්නවා. අතීතයේ වෙච්ච සිදුවීම් නිසා ඔබ වර්තමානයේ මෙහෙමයි කියලා කියන්න එපා. මම පොඩි කාලේ අපි හරි දුප්පත් පොඩි කාලේ. ඒ නිසා තමයි මම මේ පොඩ්ඩ හීනමානෙට ඉන්නේ. ඔවා කියන්න එපා බින්දු. මොන කතා? පොඩි කාලේ දුප්පත් නිසා පින්දුනේ කවුරුත් අද එහෙම නැහැ. මේ දැන් වෙල දැන් මේ හිතන කෙලස් නිසා ඒක සිද්ධ වෙන්නේ. දැන් හිතේ හැදෙන කෙලස් නිසා. මො සමහර ඒ වගේ චරිත ඉන්නවා බෙන් අතට. සමහර ඔබ දැකලාදී හීනමාන චරිත. ඒගොල්ලන්ට කොයි වෙලාවක හිතන්නේ තමන් මදි, තමන් අඩුයි, තමන් පොඩි. එයාට එහෙම හිතෙනවා ඒගොල්ලෝ ගැන. ඒතර අනෙක් අය තමන්ට ඉස්සරහින් යනවා දැක්කහම හිතේ ඇතිවෙන පොඩි කුහකකමක්. එතකොට මේගොල්ලෝ උත්සාහ කරනවා පින්නේ මේගොල්ලෝ යටත් කරගෙන තමන් නැගිටින්න. තමන් ඉස්සරහට එන්න. තව කෙනෙක්ගේ සතුටක් දැක්කම එයාට සතුට වෙන්න බෑ. තව කෙනෙක්ගේ හොඳක් යහපතක් දැක්කම සතුට වෙන්න බෑ. මොකක් හරි දෙයක් කියන්න හිතෙන වෙලාවට මොකද දරන්න බෑ පින්වතනේ. ඊට පස්සේ ඇයි කියලා හොයලා බලමු මේගොල්ලෝ කියන දේ අපි පොඩි කාලේ අපිට තිබ්බේ නෑ වැඩිය. බොහොම අපහසුතාවෙන් ජීවත් වුණේ. ඒ නිසා තමයි මම අද මෙහෙම. ඔබේ ජීවිතේ මොනවා හරි කතන්දර දිනන පින්වතනේ එදා නිසායි මෙහෙම කියලා අන්න ඒවා දැන් ඔබ නවත්තන්න. ඒ ඒ ඒ පොත වහන්න. හරි? ඒ ඒ හරක මකරන්න. ඒ හරක විකුණන්න. ඌකින් ඇති වැඩක් නැහැ. ඒ හරක විකුණලා දාලා පින්වතනේ ඔබ මෙතනින් එහාට පටන් ගන්න මේ අලුත් හිතක් ඔය දෙන ඔය කිරි කිරි හිතක් බ්‍රෑන්ඩ් නිව් හිතක් පින්වතනේ පහළ වුණේ. ඔය හිතකට හැම අවස්ථාවකම දෙන්න පින්වතනේ ගොඩ යන්න. පරණ බර ඒකෙ එල්ලන්න එපා. ඒතොර හැමදාටම ඔබට කියන කතාවක් තියෙනවා. වේගමගේ පරණ වෙච්ච සිදුවීම් පින් අල්ලගෙන පින්දින ඔබ ඔබට බැට ගන්න එපා. ඔබ ඔබට ගහන්න එපා පරණ වෙච්ච සිදුවීම් අල්ලගෙන. ඒවා නිදහස් වෙන. මොකද ඒ ටික උනේ එක හිතකට මේ ටික වෙන්නේ තව හිතකට. ඒකයි ඕකයි එක්කෙනෙක් නෙමෙයි. ඔය හිත පහළ වෙන්නේ. නැවත ඔය හිතට හිතෙනවා මම තමයි එදා හිටියේ මම තමයි මේ ඉන්නේ කියලා. ඔය ඔක්කොම පින්නේ ජාති නිසා හටගන්න දේවල්. සමහර මිනිස්සු ඉන්නවා පින්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ අතීතය ගැන කියද්දී ඇඬෙනවා. මම දැකලා තියෙනවා ඒ වගේ කට්ටිය. දැන් සමහර මිනිස්සු ඉන්න පින්නේ අපි හිතමු එයාට පිළිකාවක් තිබ්බා. හරි? කොහොම හරි බෙහෙත් කරගෙන හොඳ කරගත්තා කියලා අපි හිතමු. එයාට ඒගොල්ලන්ගේ ඒ තිබ්බ පිළිකාව ගැන කියද්දී මේ සමහර මේ අවුරුදු 5කට කලින් තිබ්බ පිළිකාව ගැන කියද්දී ඇඬෙනවා. දැන් නැහැ පිළිකාව. හැබැයි ඇඬෙනවා. බාන જાතියක් කරන හැටියක් මේ වෙලාවේ හිතට හිතෙන අපින් උතනේ මේ මට තමයි පිළිකාව තිබ්බේ කියලා මිනිසුන් තමන්ගේ පොඩි ගාල ගැන කතා කරද්දී සමහරට හරි 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 ශෝකගුලයි ඒක හරි හැංගින් බර වෙනවා සමහර මිනිස්සු ඕන තරම් මම දැකලා තියෙනවා ඒ වගේ කට්ටිය සාසක් මහත්තයෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ මම පොඩි කාලේ අපි හරි දුප්පත් පවුලක හිටියේ අපේ තාත්තා හිටියේ අපි බලා ගන්න මම මතකයි අපේ මාමා එගෙන අපේ අම්මා වෙන කසාදයක් කරගත්තා. ඒ මාමා මාව මම ගෙදර වැඩවල කරන්නේ නැහැ කියලා මට දඬුවම් දෙන්න මාව අරන් ගිහිල්ලා ගෙදර වත්තේ තිබ්බ අඹ ගහක් අඹ ගහේ ගැට ගහලා මට ගැහුවා. මට පළු යනකම් ගැහුවා. මේ මාත් එක තිබ්බ කතරහට කියලා කී කී මේ මිනිස්සේ අඬනවා. අවුරුදු 60 විතර මිනිස්සෙක් අඬනවා. අපරාධේ මේ 60ක් උනේ. මම දැනුත් අඬනවානේ. දැනුත් අඬනවානේ පින්වතුනි. කොහොමද ඒක වෙන්නේ? මේ වෙලාවේ හිතක් අටගන්නවා. ඒ හිතට මතක් වෙනවා පින්වතුනි එදා වෙච්ච සිදුවීම. ඊට පස්සේ හිතේ මොකක් අටගන්නවද? ජාති හටගන්නවා. ජාති හටගන්න නිසා ඒ හිතට හිතෙනවා මට තමයි ඒ උනේ කියලා. අන්න පින්නේ ආය අඬනවා. එදත් ඇඬුවේ ඇයි? ඒ පොළුපාර ගහද්දී නැත්නම් කසපාර ගහද්දී පින්වතුනේ ඒ පහර වදෙද්දී හිතක් උදා වුණා. කය ස්පර්ශය ගැටිච්ච වෙලාවේ. ඒ හිත උදා වෙච්ච වෙලාවේ පින්නේ ඒ හිතට ජාති හටගත්තා. ඒ නිසා මේ පහර ගහන්නේ මට කියලා හිතුණා. පහර ගහන්නේ මගේ මාමා කියලා හිතුණා. ඒ නිසා මම මාමත් එක්ක දැඩි වෛරයකුත් හිතේ හටගත්තා. හිත ඇඬුවා. අදත් අඬනවා. මං කියන්නේ එහෙනම් ඒ සිදුවීම උනේ හිතන කවුරුද 16 දී කියලා. දැන් අවුරුදු 60යි වයස. 16යි 60 අතර මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? එක දේ වෙලා තියෙන්නේ. වයසට ගිහිල්ලා. කේස් ටික බැහිලා. සමහර මිනිස්සු ඉන්නවා බින්නේ කේස් පැහුනේ අපරාධ කියලා හිතනවා. ඒ කියන්නේ වයසට ගියා කියලා සිද්ධ වෙලා තියෙන එච්චරයි. කේස් ටික බැහිච්ච එක. ඒ මනුස්සයා සතුටට මාත්‍රක්වත් ලං වෙලා නැහැ. බින්නේ ඔබ කවුරුත් අන්න එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද ඔබට තියෙනවා බුදුන්ගේ සරණ. මම හැමදාම ඔබට කතා කරන්න අවස්ථාව ලැබුණාම වෙදින ඔබට මම කියන්නේ මේ එකම කාරණාවක්. ඔබ තේරුම් ගන්න ඔබේ වටිනකම. මේ එක එක පරණ කතන්දරයක්වත් වෙදින ඔබව පල්ලෙහාට අදින්න දෙන්න එපා. ඔබ අතීතයක් තුල රමණය කරන්න එපා. අතීතයක් තුල ජීවත් වෙන්න එපා. ඔබ අනාගතේ කරන්න හිතන් ඉන්න දේවල් තුල ජීවත් වෙන්නත් එපා. මොකද එහෙම වුණත් ඔබට ආයක මෙහෙර එන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඔබට නිවනක් දකින්න පැවිද්දක් ලබා ගන්නවත් ඔබට හිතෙන්නේ නැහැ. මොකද අනාගතේ කොච්චර දේවල් තියෙනවද කරන්න? ඔබට නිවන අහිමි වෙනවා ඒ දෙකෙන්ම. ඒ නිසා ඒ දෙකම පැත්තකින් තියලා පින්වතුනේ ඔබ මේ මොහොතේ ඇවිල්ලා ජීවත් වෙන්න. ඔබ සියලු දෙනා ඇවිල්ලා ඉන්නේ පින්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට. අද සමහර කෙනෙක් පැවිද්දක් අරගෙන සිවුරකින් ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් පින්වතුනේ අනගාരിക වතක ඉන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙක් තාම කලිසම ෂර්ට් එකකින් නම් ඇවිල්ලා තියෙනවා. නමුත් ඔබ කවුරුත් පින්නේ ආවේ සම්බුද්ධ ශාසනයට. මේ සම්බුද්ධ ශාසනයේ පින්නන ඔබ ගන්න එකම එක දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි සැබෑ සතුට. සැබෑ සතුට කියලා කියන්නේ පින්නේ පිටින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ මෙච්චර කාලයක් කරේ පිටින් ওই දෙක හෙව්පෙක. ඒ නිසා තමයි මම නැවතත් අර කලින් උදේ පාන්දරම කිව්ව කතාව කියන්නේ. බලන්න ඔබ එහා පැත්තේ ඉන්නේ කවුද කියලා. මේ තව පාරකින් ආපු කෙනෙක්. ඔබට එදා හිතුණා අපරාධේ මම පොඩ්ඩක් තව වමට හැරුණා නම් මට ඒ පාරේ යන්න තිබ්බන කියලා. පින්නේ වැඩක් නැහැ. මොකද ආයේ ඇවිල්ලා වේදනාව දිලා තියෙන්නේ. ඔබ ඉන්න තැනම තමයි. ඒ නිසා දුප්පත් උනත්, පොහොසත් උනත්, කළු සුදු උනත්, ගැහැණු උනත්, පිරිමි උනත්, ඉගෙන ගත්තත් නොගත්තත්, හරි මොන රස්සාවක් කරත් නැතත් බලන්න ඔක්කොම අද මෙතෙන්ට නැවිලා ඉන්නේ. හරියට කොයි ගංගාවෙන් ගලන වතුරත්, කොයි උල්පතෙන් නැගෙන ජලයත් පින්වතුනේ අන්තිමන ගඟ දිගේ ගලාගෙන ඇවිල්ලා වැටෙන්නේ කොහෙටද? මහ සාගරයට. එහෙනම් ඒ වතුර කොච්චර රසවත් උනත් ප්‍රණීත උනත් එන ගමන් වැඩක් තියනවද? අන්තිමට ඇවිල්ලා පින්වතුනේ කරදීර නේද එකතු වෙන්නේ? අන්න ඒ වගේ. ඒ වගේ පින්වතුනේ ඔබ කැලණි ගඟෙන් ආවත්, මහවැලි ගඟෙන් ආවත්, කොයි ගඟෙන් ආවත් පින්වතුනේ අන්තිමට ඇවිල්ලා වැටෙන්නේ මහ මුහුදට නම්, එහෙනම් ඔය කොයි ගඟේ ආවත් ඇති වැඩේ මොකද්ද? කොයෙන් හටගත්තත් ඇති වැඩේ මොකද්ද? දියල්ලකින් වැටිලා ආවත්, ගල්පරක හැපි හැපි ආවත්, කොයෙන් ආවත් අන්තිමට ඇවිල්ලා මහ මුහුදට නම් වැටෙන්නේ. ඒක නම් ඔබේ ඩෙස්ටිනේෂන් එක. ඒක නම් ඔබේ බලාපොරොත්තු වෙන ගමනාන්තය. අන්න එතන තමයි ඔබ මේ සිළු දෙන ඇවිල්ලා ඉන්නේ. ඒකයි මේ වහලේ අපි ඔක්කොම සමයි. අපි ඔක්කොම සමයි. ඔබ හැමෝම මන්නේ එක හොඳට හිතට ගන්න පින්වතුනි. මෙතන අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ එකම එක කාරණාවක් උදෙසා. ඒ තමයි සැබෑ සතුට හොයාගෙන. සැබෑ සතුට හොයාගැනීමේ වැඩපිළිවෙල තුළ ඔබේ පළවෙනි කාර්යය තමයි පිළිගන්න සතුට කියන්නේ ඔබට පිටින් එන දෙයක් නෙවෙයි කියන කාරණාව. ඔබ අන්න ඒක පිළිගන්නකොටම ඔබට තව දෙයක් වැටහෙනවා. ඒ තමයි එහෙනම් දුක කියලා කියන්නේ ඔබට පිටින් එන දෙයක් නෙමෙයි කියලා. මොකද සතුට එන්නේ පිටින් නම් ඒක උදුර ගන්නකොට ඔබට දුකයි. නේද? එහෙනම් සතුට එන්නේ පිටින් නෙමෙයි නම් දුකක් තෙන්නේ කොහෙන් නෙමෙයිද? පිටින් නෙමෙයි. එහෙනම් සතුටයි දුකයි දෙකම පින්දුන ඔය හිත ඇතුළෙම හට ගන්න දේවල්. දැන් ඔබේ සතුට තීරණය කරන්නේ කවුද එහෙනම්? කවුද තීරණය කරන්නේ? තමන්. එහෙනම් පින්දුන ඔබ පොරොන්දු වෙනවද? මට පොරොන්දු වෙන්න එපා. තථාගතයන් වහන්සේට පොරොන්දු වෙනවද පින්දුනේ? අදින්දන්. ඔබේ හිතේ සතුට, ඔබේ හිතේ පීඩාව කෙන කිසිම වෙලාවක තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලා. බලන්න ඔබට හිතින් ඒ අදිෂ්ඨානය ගන්න පුළුවන්ද කියලා පින්වතුනේ. දැන් අද අපි වස් ආරාධනාව ලබන ඔබෙන්. හරි? අපි මේ මාස තුන අදිෂ්ඨාන කරගන්නවා පින්වතුනේ දිවි හිමියෙන්. හැමදාමත් කරන්නේ ඒක තමයි. නමුත් අපි විශේෂයෙන් ඒ අපේ සීලය ගැන අපේ සීලය ගැන හොඳ සෝදිසියෙන් බලලා අපි සමාධිය වඩා ගන්නවද බලලා අපේ ප්‍රඥාවේ තියෙන අනුපාඩු දැන් මොනවාරි තියෙනවද බලලා තව තවත් ගුරු ඇසුර ලබාගෙන පින්වතුනි මේ වස්තුම් මාසය ඒ සිව්පසෙන් අපුපස්ථාන කරන ඔබ සියලු දෙනාට උතුම් පින්පල ලබා ගැනීම පිණිස පින්දින අපි දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කරන මේ වස්තුම් මාසය තුළ. එතකොට මම කියන්නේ ඔබත් පින්දින කරන්න යමක්. නැත්නම් අපි විතරනේ මේ යන්නේ. ඔබ ඇවිල්ලා අපිට සිව්පසෙන් අපුපස්ථාන කරන හොඳයි අපේ හඳනේ වඩින්න සාදු සාදු කීක. ඉතින් අපි ආපසු හැරලා බලද්දි ඔබ ඉන්නව මග. ඒක අපිට වාවන්නේ නැහැ. අපි කැමති නැහැ ඒකට. අපිට ඕනේ අපි මේ යන ගමන ඔබත් එන්න අපිත් එක්ක යන්න. ඒ නිසා මම කියන්නේ අද අපි අදිෂ්ඨාන තියෙන දවසේ දවබා දවසට ආරාධනා කරාම පින්දු ස්වාමීන් වහන්සේලා අදිෂ්ඨානයක් ගන්නවා. එහෙනම් ඔබේ ආරාධනාව පිළි අරගෙන මේ වස්තු මාසය මේ ආරාමයට ලා ඉඳගෙන කොහොමත් අපි ආරාමේ තමයි ඉන්නේ. මේ ආරාමයට ලා ඉඳගෙන අපි මගඵල පූර්ණේ කරගන්න බොහොම වෙහෙස වීර්ය දරාගෙන කටයුතු කරන් යනවා කියලා. මම කියන්නේ ඔබත් අදිෂ්ඨානයක් ගන්න. එකම එක අදිෂ්ඨානයකින් හරි පටන් ගන්න පින්වතුනි. මම ඔබෙන් ඉල්ලන එකම එක අදිෂ්ඨානය. මෙතනින් පස්සේ බින්ද ඔබේ හිතේ දුකක් පීඩාවක් වෙන කිසිම වෙලාවක ඔබ ඇඟිල්ල එළියට දික් කරන එක නවත්තන්න. ඔබට කේන්තියක් එන්න පුළුවන්. It's okay. ඒක okay. නමුත් එළිය රැඟිල්ල දික් කරන්න එපා. තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරගන්න. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මොන පීඩාවක් ආවත් හිතට එළිය රැංගල දික්කනක නවත්තන්න. එළිය රැංගල දික්කනක නැවතුම් පින්දින ඔබට එළිය ගෙදර ඉන්න මිනිසුත් එක්ක මෙතනින් පස්සේ රණ්ඩුවක් නැහැ කරන්න. ගෙදර ඉන්න මිනිසුත් එක්ක කේන්තියක් ගන්න හේතුවක් නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන ඔබ ගාවනේ. කේන්තිය කියන එක පින්දින හිතට එයි. ඒකමක් නැහැ. මොකද ඒකට අපි ගාව පිළියම් තියෙනවා. නමුත් කේන්තිය හිතට එන වෙලාවට ඔබ ඔබේ පැත්තට ඇඟිල්ල දික් කරගන්න. අන්නේ අදිෂ්ඨානය ඔබ ගන්න පින්නතන ඒක මේ සුළුපටු දෙයක් නෙමෙයි මම මේ වචන දෙකෙන් කිව්වට ඔබට. ඒක මහ දැඩි අදිෂ්ඨාන පින්නේ. ඇත්තටම කියනවා නම් බෝධිසත්වයන් වහන්සේ නමක් ගන්න අදිෂ්ඨානයක් ඔය තියෙන්නේ. මගේ සතුට මේ මගේ හිත තුලම හට ගන්න එකක්. එහෙනම් මගේ දුකත් මේ හිත තුලම හට ගන්න එකක්. එහෙනම් දුකයි සතුටයි කියන එක එතනින් පස්සේ මම හොයන්නේ මාතුලින් කියලා. ඒකයි බින්න උන්වහන්සේ එතනින් පස්සේ ආත්ම දමණය පිණිස කටයුතු කරගෙන යන්නේ. උන්වහන්සේ සුද්ධ කරන්න යන්නේ පින්නතන එතනින් පස්සේ. බෝධිසත්වයන් වහන්සේ නමක් ගන්න අදිෂ්ඨානයක් ඔය තියෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ පින්වදින අද ඔබ අපිට ආරාධනා කරන වෙලාවේ ඔබත් අදිෂ්ඨානයක් ගන්න බෝධිසත්ව බව ලබන්න. ඒ බෝධිසත්ව බව ලබනවා කියලා කියන්නේ ඔබේ සතර පින්වදින ඔබ තුලින් හොයන වැඩ පිළිවෙල පටන් ගන්න. අන්න ඒ උදෙසා මේ දහම් පරිශීලනය කරන්න. හොඳට දහම අහන්න. මේ ඊළඟ වස්තු මේ ඊළඟ මාස තුන තුල පින්වදින ඔබට කරන්න පුළුවන් මට්ටමේ ඔබ ඉදිරියට යන්නේ ඒ ගමන තුල. ඔබ හැමෝටම පුළුවන් බැරි නෑ. මොකද හැමෝටම මේ කියන දේවල් ඇහෙනවා, මේ කියන දේවල් තේරෙනවා. හේතු වාසනාව තියෙනවා මනුස්ස වේල ඔබ සීල දනන් බිබදලා ඉන්නවා පින්වතුනේ. කල්යන මිත්‍ර සම්පත්තිය ලැබෙනව නෝඩුව. මොනවෙන්ද අඩු? එක එක කතන්දර කියයි. අපරාධ මොනවද ඔය කරන්නේ ඇයි ඔය යන්නේ කියලා. ඒ කියනයි කියාගත්ත දැන් පින්දින දවසක ඔබත් එහෙම කිව්වා කාට හරි. ඒකයි ඔබට ওই ටික අහන්න වෙලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ අම්මලට තාත්තලට දරුවෙක් සාසනෙ දෙන්න ඕනේ කියලා හිතුනහම කවදාකවත් ඒ දරුවා එතනට ගියාට පස්සේ දරුවට විනාශයක් වෙයි කියලා ඔබට හිතෙන්නේ නැත්තම්. හරි අපි තුමේ ඒ ගියාට පස්සේ ඒ උන් මරාගෙන කනවා බැදගෙන කනවා යා කොල්ලොන්ව. හරි එහෙනම් යවන්න එපා. නමුත් ඔබට හොඳනම් පැහැදිලි නම් පින්දින එතනට ගියාට පස්සේ තවත් ඒ වගේ ඇත් ඉන්නව නම් එතන බොහොම යහතින් ජීවත් වෙන. එහෙනම් ඔබට පැහැදිලි නම් පින්දින ඒ දරුවට කවදාකවත් අනුතුරක් වෙන්නේ නැහැ කියලා ඔබ කවදාකවත් කකුලෙන් අදින්න එපා ඒ දරුවගේ. මොකද මතක තියාගන්න ඔය ඔබ වක්‍රව අදින්නේ ඔබේ කකුලෙන්ම තමයි කියලා. මේ ලෝකෙ පින්දිනේ අවංකම කිව්වොත් ඔබට වෙන කාටවත් හොදක් කරන්නත් බෑ නරකක් කරන්නත් බෑ. කරන හැම හොදක්ම නරකම කාටමද කරගන්න? තමන්ටම තමයි. එහෙනම් ඒ ආයත වෙන්නේ මොකද්ද? ඒගොල්ල කරගත හොඳ නරක ඒගොල්ලන්ට එනවා. ඔබේක කොටස්කාරයෙක් වෙනවා විතරයි. ඔන්නෝ යථාර්ථය අපි තේරුම් ගමු. මට ඕන ඔබ සියලු දෙනාම නිදහස් වෙන්න. දුක දෙන්න ඕනේ. අපි මෙච්චර දුරක් ඇවිල්ලා ගුරු සාමීන් වහන්සේගේ දෙපා ළඟටම ඇවිල්ලා උන්වහන්සේගේ සේවනෙ ඉඳගෙන මේ තරම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන මෙච්චර සොඳුරු සුදු මිනිස්සු ඇසුරු කරන්න අපිට ලැබිලා නේද? නිකන් රොටියකුත් හම්බෙලා ඈ ඉතින් මෙච්චර දේවල් ලැබෙන වෙලාවේ අපි පසුබට වෙන්නේ නැතුව පින්දුනේ අපි කරන්න පුළුවන් උපරිමෙන් යමු ඉස්සරහට. ඔබත් ගන්න අදිෂ්ඨානයක් අද අපි අදිෂ්ඨාන ගන්න වෙලාවේ මේ මහා සංඝරත්නය පිරිවරාගෙන අද 80 දෙනමක් භික්ෂුන් වහන්සේලා පිළිදී උපසම්පදා භික්ෂුන් වහන්සේලා අදිෂ්ඨාන ගන්න උන්වහන්සේලා මේ ආරාමයේ වැසවාසය කරනවා කියලා. ඔය හිතලා බලන්න. 80 දෙනමක් භික්ෂුන් වහන්සේලා. මතකද මම ඔබට දුන්න චැලෙන්ජ් එක? මේ ආරාමයේ වැඩි හරියක් ඉන්නේ හැමදාම උපසම්පදා භික්ෂුන් වහන්සේලා. ඒකට මම වගේ කියනවා ඔබ උත්සාහ කරන්න පුළුවන් තරම් නෑ ස්වාමීන් වහන්සේ මේ ආරාමයේ වැඩිපුරම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා කරන්න. ඔබ උත්සාහ කරන එක කරන්න මම උත්සාහ කරනවා අරක් කරන්න. බලමු අපි දැන් නම් කවුද දිනන්නේ කියලා. කොහොමත් මම දිනනත් ඔබ දිනන අන්තිම මම තමයි දිනන්නේ. මොකද ඔබ සාමාන්‍ය රහඳුන කොහෙන්ද හදන්නේ? කිරි දියලා හදපු කොල්ලල් සාසනෙට දීලා. ඒත් අපි දිනනවා අය. මේකයි. හරි අපිට නිවේදන කීපයක් තියෙනවා දැනුවත් කරන්න. ඒ ටික ඉක්මනට කළාද අපි ඊළඟ වැඩසටහන සම්බන්ධෙමු. දැන් අද පින්දින ඔබට අද අපි දකින්න යෝ පින්කම් පැවැත්වෙන දවස යාව ජීව හැමදාම සම්බන්ධන පිණිස කොහොමද දන්නව මොකද්ද කර කියන්න ඕන කියලා. නමුත් මම කෙටි මතක් කරන්නම්. ඔබ අතර ඉන්න රතු පැහැති පටි පැලඳගත් පිරිසක්. දැන් තව අද හවසට ඔබ දකී පින්දින අලු පාට පටි කහ පාට පටි මේක දැන්නේ මාෂල් ආර්ට්ස් සෙන්ටර් එකක් වගේ. නෑ එක එක ಜಾති පටි ඉන්නවා. සුපටි පටිත් ඉන්නවා නේද? ඉතින් එක එක ಜಾති පටි පැලඳගෙන පිරිස ඉන්නවා. විශේෂයෙන්ම මේ රතු පටිකාරයෝ ගැන මේ කියන්නේ. රෙඩ් බෙල්ට්ලා. පරිස්සමෙන් ඉන්නෝනේ. හරි සරයි ඒගොල්ලෝ. ඒ අය තමයි පින්කම් දෙන්නේ. අද අපේ දකුණයෝ පින්කමේ මූලිකත්වය අරගෙන කටයුතු කරන්න සූදානම් වෙලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපේ පවුලේ පරණ ඇත්තෝ, පවුලේ අලුත් ඇත්තොන්ට පුළුවන් තරම් ඉඩ ප්‍රස්තාව හදලා දෙමු. එයාගේ හිත පුරා පින් පුරා ගන්නට ඔබ හැමෝටම මොකද ඔබ අනෙක් සියලු දෙනා දක්ෂයි පින්තුනේ දෙයක් දැක බලාගෙන සාදුකාරය දෙන නේද? සමහර අය තාම ඒකට පුරුදු වෙන ගම. ඒ නිසා ඒගොල්ලන්ට අත තිබ්බොත් විතරයි එයාගේ හිත ප්‍රසාදයටපත් වෙන්නේ. නමුත් ඔබට පුළුවන් ඈත ඉඳගෙන අත් දෙක එකතු කරලා සාදුකාරයක් දීලා ඒ පින් අනුමෝදන් කරගන්න. ඉතින් ඒකයි මම විශේෂයෙන් කාන්තා පාර්ශ්වයෙන් මතක් කරන්නේ. ඔබට මුතු කුඩයක් කියලා යන බැරි වුණා කියලා පින් කවදාකවත් කනගාටුවටපත් වෙන්න එපා. නමුත් ඔබට හිතේ අපරාධේ මම කොල්ලෙක් වුණා නා. මං කොල්ලෙක් වුණා නම් කියලා ඔබට හිතේ. පින්දනේ මේ ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ටනේ. එහෙනම් කොල්ලෙක් වුණා කෙල්ලෙක් වුණාත් ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ට නා. දැන් මොකක් ප්‍රශ්නේ? නේද? ඒව ගැන හිතන්න යන්න එපා. ඒව ගැන හිතේ තියලා මේ හැමදාම අතීතේ ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා රතුපටි පැලඳගෙන ඉන්න කණ්ඩායම මේ දානෙට දායකත්වය ලබා දෙන කණ්ඩායම වන බැවින්, يعني මූලික දායකත්වය කරුණාවෙන් එම් පිරිසට මූලිකත්වය දී කටයුතු කරන්න කියලා පළමුව මතක් කරනවා. ඊළඟට මේ බුද්ධ පූජාව සඳහා මුතුකුඩ ඇල්ලීමට බලාපොරොත්තු වෙන පිරිස මේ කියන්නේ බුද්ධ පූජාවට. ඒතර බුද්ධ පූජාව වඩම්මන්නේ නිවාසික කරින්දානේ. හරිදන්නේ වඩම්මන්නේ. යන්නේ පිරිසට ස්වාමීන් වහන්සේලාට මුතුකුඩ අල්ලන පිරිසකින් මේ මුතුකුඩ ලබාගෙන හැකියක්මනේ නිවාසිකාරට යන්න. මේ අදහස් ගන්න මේකයි. ස්වාමීන් වහන්සේලා පෙරහැරේ වඩිනවා අනෙක් කෙළවරින් ඉඳන් ආරාමේ. ඒතර ඒ ස්වාමීන් වහන්සේලාට මුතුකුඩ අල්ලන්නේ අපේ පිරිමි පාර්ශවය. බුද්ධ පූජාව වඩම්මනවා ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ නේවාසික ගාරින්ද ඒක තියෙන එහා කෙළවරේ. එතකොට අපේ කාන්තා ඇත්තන්ට වුණත් පුළුවන් මුතුකුඩ අල්ලන්න ඒ බුද්ධ පූජාව වඩම්මන වෙලාවට. ඒ නිසා මම යෝජනා කරනවා පිරිමි පාර්ශවයට ඒ අවස්ථාව අපි එයාට දෙමු. දිල සතුටු වෙන. සමහර අඩුපාඩුවක් තිබ්බත් අපි කියලා පුරවමු. නැත්තම් අපි එයාට ඒ අවස්ථාව දෙමු. එතකොට හැමෝටම අවස්ථාවක් ලැබෙනවනේ පින්වතුනි යමක් කරගන්න. නේද? එතකොට අපි සතුටු වෙමු තව කෙනෙක්ටත් අවස්ථාවක් ලැබුණා කියලා හිතාගෙන. ඊළඟට එනිසා මෙතෙන්ට මුතුකුඩ වලින් ස්වාමිනවසලා වඩම්මපු ගමම් පින්වතුනි පුළුවන් තරම් ඉක්මනට මේ මුතුකුඩ අරගෙන අපි එහා පැත්තට යන්න ඕනේ. නැත්නම් බුද්ධ පූජා වඩම්මන එක ප්‍රමාද වෙනවා. ස්වාමිනවසලයි පෙරහැරේ මුතුකුඩ ඇල්ලීමට කැමති දායක පින්වතුන් සිටිනම් නැති අයත් ඉන්නවද? කැමති නැති අය? අන්නේ පිරිස කරුණාවෙන් දේශනාව අවසන් වූ වහාම මේ පැත්තේ තියෙනවා පින්වතුනි කාපාක් එක. අන්නේ කාපාක් එක දෙසට ඔබ යන්න. ඒතර පිරිසක් යනකොට එයාගේ පිටිපස්සෙන් යන්නයි තියෙන්නේ. කොයි හැරි ගිල නවතින්න නැත. ගොඩක් දුර මෙහෙන් ගිල නවතී. අන්න එතනින් ඔබත් ගිල නවතින්න. හරිද? එතනින් එහාට ඔබට මුතුකුඩ අල්ලන්න පුළුවන්. සහ පෙරහැර එතන ලෑස්ති වෙනවා ඔබ දකීවි. අපේ බෙර වාදනය කරන මහත්තුරු, ඒ වගේම අපේ දෝලාව කරතියන් එන ලෑස්ති වෙන මහත්තුරු, එයා එතන ඉඳී ඔබට තියෙන එතනට ගිල්ලා හිටගන්න. මේ කාරණාව ඔබට පසුවත් මතක් කරනවා. නමුත් දැන්ට කෙටියෙන් මතක් කරන්නම්. සාමිනවාසල දානේ වළඳලා යුරුනාට පස්සේ ඒ පාත්‍ර උන්වහන්සේලාගේ අතට දෙන්න එපා අද දවසේ. ඒක ඔබට කරන්න තියෙන්නේ මේ බුද්ධ මන්දිරයේ එළියේ තියෙන මේසයක් අන්නේ මේසෙ උඩ තැම්පත් කරන්න. එතකොට උන්වහන්සේලා අපහු වඩිද්දී ඒ පාත්‍රය උන්වහන්සේ අරගෙන උඩට වඩි. ඒ වගේම අද දානෙන් පස්සේ ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් අටපිරිකර ආදි වශයෙන් දේවල් පූජා කරගන්න. අන්නේ අටපිරිකර පූජා කරන පින්වතුන් අපි මුලින් අවස්ථාව දෙනවා. ඒකට හේතුවක් තියෙනවා අපේ ගතනේ. ඒකට හේතුව මේ ඔබ පූජා කරන්නේ සබන් කැටයේ ඒක හරි පුංචිනේ අටපිරිකර ලොකුයි. ඒ නිසා නෙමෙයි අපේ ගතනේ. සාමාන්‍යයෙන් අපි ඒක සාසනික දෙයක් නිසා අපි ඒකට දක්වන ගරුත්වයක් තියෙනවා මේ අටපිරිකරක් කියන එක. මොකද අපි දන්නවා අපේ ගතනේ ඒක ලබන්න කොච්චර ලෝක සම්මතයෙන් කරනනම් කට්ටක් ඇවද කියලා. ඒ නිසා අපි ඒ අටපිරිකර කියන එකට පින් අපේ හිතේ ලොකු ගරුත්වයක් තියෙනවා. ඔබගෙන පිරිකර සෙසු පිරිකර අට පිරිකර උඩ තැම්පත් කරන කෙච්චර සුදුසු නැහැ. ඒක ආන් ඒ නිසායි අපි ඔබෙන් ඉල්ලීමක් කරන්නේ අට පිරිකර වැඩමවට පස්සේ සෙසු පිරිකර අපි වැඩමමු. එතකොට අට පිරිකර උඩ සෙසු පිරිකර තැම්පත් කරන්නේ ආන් ඒ හේතුව නිසා. මිසක් වෙන හේතුවක් නැහැ. නැත්නම් සාසනයේ කොයි දෙත් එකයි පින්වතනේ. ඔබේ ඉඳි කට්ටත් එකයි, මහමෙරු පර්වතෙත් එකයි, ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාව සාසනය ගැන තියෙන අන්න ඒක තමයි පිටින් අපි බලාපොරොත්තු වෙන දේ. අවසාන වශයෙන් ඔබ මෙතනින් නැගිටලා යනකොට දැන් මේ දේශනාව අවසන් වෙච්ච ගමන් ඔබ ශාලාවෙන් එළියට වඩින්න යන්න සිද්ධ වෙනවා. මොකද අපි මෙතන ලෑස්ති කරගන්න ඕනේ. එතනින් එහාට වැඩ පිළිවෙල ලෑස්ති වෙන්න කරුණාවෙන් ඔබ එළියට යනකොට ඔබ වාඩිලා ඉන්න අසුන රැගෙන එළියට යන්න. හැබැයි ওই පැත්තේ තියෙන දුඹුරු පාට පුටු අරන් යන්න එපා. එතකොට හාමුදුරන්ට එන වඩිද්දි පුටුවක් අරන් යන්න. එන සමයේ සුදු පුටු. සුදු පුටු වල වාඩිලා ඉන්න සුදු නෝනලා සුදු මහත්තුරු. ඔව් නේද? ආ සුදු නෝනලා සුදු මහත්තුරු සුදු පුටු ටික අරගෙන කරුණාවෙන් එළියට යනකොට ගිහිල්ලා අර හට් එකට තියන්න. එතකොට අපිට පුළුවන් අතුලේ මෙඩිකල් ලෑස්ති කරගන්න. හරි නේද? හොඳයි. එන හැමෝම පින්විතනේ හොඳ අදිෂ්ඨානයකින් අද මහා පින්කම් රාශියක් සිද්ධ කරගන්න පුළුවන් දවසක්. ඔබ උදේ අටසිල් සමාදන් වුණා, පෙහෙවස් සමාදන් වුණා, දැන් ඔබ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා, ඊළඟට ඔබ සියක් නමක් උදසා කරන මහා සාංගික දානයකට සම්බන්ධ වෙනවා පින්විතනේ. ඒ වගේම අනගාരിക මහතුන්, අනගාരികා මහත්මියලා, අපේ නෝබල් හර්ස් කියන දරුවෝ, ඒ වගේම අපේ සියුමග දරුවෝ, ඒ හැමෝම මේ මහ පුදුම පින්කමක් අද දවසේ මේ සිදු කරන්න යන්නේ පින්කම් මාලාවක්. ඔබ හැමෝම පින් මහා ශ්‍රද්ධාවෙන් ඒ දේට සම්බන්ධ වෙන. තථාගතයන් වහන්සේ නිසා අපිට ලැබිච්ච මහා මේ වාග්ය තරම කොයි තරම්ද කියලා හිතේ සාදුකාර දෙදී පින් ඔබ ඒවට සම්බන්ධ වෙන. ඊට පස්සේ ඔබට ගුරු සාමින් වහන්සේගේ දේශනාව අහන්න ලැබෙනවා. එතනින් අනුතුර ඊට පස්සේ අපි හවස ප්‍රසාරාධනා පින්කමට සූදානම් වෙමින් ඉන්නේ. ඒ නිසා ඒකටත් අවශ්‍ය කරන උපදේශ වැඩපිළිවෙල ගැන මතුවට ඔබ දැනුවත් වෙවි. ඒ හැම දෙයකින් පිටින් අද ඔබ හවසට මෙහෙන් යද්දී කීතරරි පිටත් වෙන වෙලාවට ඔබ අරිහත් ඵලයේ උදසා මේ වහවහම නිවන පූර්ණේ කර ගැනීම පිණිස අවශ්‍ය කරන සියලු පුණ්‍ය සම්භාර ධර්මය ඔබ හිතෙන් අදිෂ්ඨාන කරගෙන ආන්ගේ පුණ්‍ය ශක්තිය රැස් කර ගන්නවා කියන අටියෙන් කටයුතු කරගන්න. ඒක ඔබට සිද්ධ කර ගන්න ඕන. හොඳයි. එහෙමනම් පින්වතුනි අපි අද උදෑසන පටන් මේ මොහොත දක්වා සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරවගෙන, දහම් මානසිකාරයේ දිලා, විවිධාකාර පුණ්‍ය කටයුතු නිරිලා, මෙනගා කියාගත් වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීම, මේ මනසත් භවය තුළ දීම, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කියලා අපි අනුමෝදන් කරගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.